අදහම දෙනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා ලැබුණා වූ තුන් ධර්ම රත්නයටත් ඒ තුන් ධර්ම රත්නයේ නිසා ලැබුණා වූ ආර්ය බුද්ධල මහා සංඝරත්නයට නමස්කාර කරමු. නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආනෙන්ද සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාගතුන් වහන්සේ කුරුරට කම්මස්ස ධම්ම නම් වූ කුරුවට වැස්සන්ගේ නියංගමක් වේද එහි වැඩ වසන සේක. එකල්ලි වනායි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහන්නේ කතා කරසේ. පින්වතුන් වහන්සේ ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මහණෙනි, කාමයෝ අනිත්‍ය හිස්සය විනාශ වන්නා. ඒ කියන්නේ සම්මෝස ධර්මයකින් විනාශ වන ස්වභාවය ඇත්තා වූ. මහණෙනි, මේ මායාවකින් කරන ලද්දක් වැනි අඥානයන් විසින් මගේ කියන ලබන්නා වූ මෙලව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම ගුණයෝ වේද, පරලෝ ඇත්තා වූ යම් දිව්‍ය කාම ගුණයෝ වේද, මෙලව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම සංඥාව වේද, පරලෝ ඇත්තා වූ යම් කාම සංඥාව වේද, මේ දෙකොටස මාරයාට යටත් වේ. මේ මාරයාගේ ස්ථානය වේ. මාරයා දමන කෑම වේ. මාරයාගේ කොටු ගාල් වේ. මේ කාමයන් අරමුණු කොට සිත් හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයි කියන ලද සාරම්භයේද යන අකුසලියෝ පවතීද. ඒ අකුසලියෝ මේ ශාසනය එක්වෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හට ගන්නති. මෙතන පෙන්නනවා අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්ම මයා කතමේත භික්කවේ බාල ලාපන. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍යයි. කාමයේ කියන එක අනිත්‍යයි. කාමයේ කියන එක නිත්‍ය වුණා නම් ඉතින් තථාගතයන් වහන්සේටවත් මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි ඒකේ අනිත්‍යභාවයතාව චුට්ටකින් බලමු. තුච්ච දෙයක් මේක. මුසා මෝස ධර්ම. ඔයගොල්ලෝ දන්නව අර අපි බැලුවා පළවෙනි ප්‍රතිපදාව එනකොට සත්‍යාදිත්‍යාණයේ කියන අවස්ථාවේදී. එදින් බැලුවා මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම මුසා මෝස ධර්මයක්. යම්කිසි සත්‍යක් අමෝස ධර්මයක් තියෙනවද? ඒක නිර්වාණයයි කියන එක. මායාකත මේතං මායාවකින් කරන ලද්දක්. බාල ලාපන. බාලයාගේ වචනයකින් සිද්ධ වූ දෙයක් කියන්නේ. ඉතින් අපි දන්නවා අද ගොඩාක් දේවල් මේ බාලයාගේ වචනයෙන් තමයි අපිට සිද්ධ වෙන්නේ කියන එක. ඒකට මම කලිනුත් කියලා තියෙනවා අර විශ්වවිද්‍යාලේ ඉතුරු අවස්ථාව දෙයක්. එතෙන්දි මම පෙන්නුවා අර මම යාළුවෙක් ඉන්නකොට එතෙන්ට තවත් යාළුවෙක් ආවා. ඒ යාළුවා ඇවිල්ලා එයා කාන්තාවගේ ශරීරයේක යම් කිසි කොටසක් වර්ණනා කරන්න පටන් ගත්තා. ඉතින් මගේ යාළුවා මන් දිහා බැලුවා. මං යාළුවා දිහා බැලුවා. බලලා ඒ යාළුවා ඉඳන් කිව්වා මේ උද්ගරයට බෝධිසත්වයෝ සහ නරුමයෝ කියලා. ඒ මනුස්සයා දැන් මහාන වෙලා ඉන්නවා. ඉතින් ඒ මම මේ පෙන්වන්න හදන්නේ ඔය පාසලක එහෙම දරුවෙක් අවුරුදු 12-13ක් වෙන දරුවෙක්. එයා ඔය කාන්තාවගේ මේ ශරීර කොටසක් ගැන මේ භවයේදී කල්පනා කළා නෑ. නැති වෙන්න පුළුවන්. එතකොට අර පන්තියේ ඉන්න මෝරපු ළමෙක් එහෙම නැත්තම් ඉහළ පන්තියේ ළමෙක් කැඩෝ වගේ කතාවක් කියනවා. කිව්වහම මේ දරුවටත් හිතෙනවා මේ කතාව ඇත්තද කියලා බලන්න. ඒ පාර එයා ඒ කොටස් දිහා බලනවා. බැලුවහම විඥානය එතන පිහිටනවා. පිහිටුවා නම් නාම රූපයන් වැසගන්නවා. නාම රූපයන් බැස අරගෙන එතනින් දිගින් දිගටම එයාගේ භවපච්චයා ජාති කියන ඔක්කොම දේවල් එයාගේ ඇති වෙනවා කියන එක තියෙනවා. එතන අපිට පේනවා ඔය බාලයා විසින් යම් කිසි දෙයක් අපිට ඔන්න ඔයගේ කියන. කිව්වයන් පස්සේ අපි ඒක බාල ලාපණයක් කිව්වේ කියන. කිව්වයන් පස්සේ අපි ඒකත් එක්ක අල්ලගෙන යන. ඕගොල්ලෝ ගෙදෙට්ට වෙලා හොඳට ඉන්න. ඊට පෝවන් කවුරු හරි මිනිස්සෙක් මේ ඇවිල්ලා කියනවා අනේ හොඳ නාට්‍යයක් තියෙනවා. යංගු බලන්න කියලා. කොහොම හරි අතාරින්න එපා මෙහෙමයි කියලා. ඉතින් මේ මනුස්සයාට මේ නාට්‍යයක් බලන්න ඕනකමක් නැත්තේ නේ. නමුත් අරයා කිව්ව කතාවත් එක්ක යනවා. ඉතින් ওই විදිහට මේ බාලයා විසින් මහ පුදුමාකාර දේවල් කරනවා. දැන් බලන්න දැන් මේ පළක් කියලාට ඔයුණු නාට්‍ය වෙන්න නෑ කියලා මේ පන්සලට ආධාර දෙන්නේ කියලා. එහෙමත් කියනවා නේද? එතකොට මේ මනුස්සයන්ට හිතෙනවා ආ පන්සලට ආධාර දෙන්නේ ඒකින් ද මම යනවා කියලා. ඒක ඒ ක්‍රමයට හරි ගිහිල්ලා අන්තිමට අර මනුස්සයා අර විදිහට අමාරුයි වැටෙනවා. බාලයාගේ වචනින් තමයි මේ මුගා වෙලා තියෙන්නේ අපිට. ඔය පොඩි ළමයෙක් වුණත් පොඩි කාලේ බොහොම මේ එයාගේ ප්‍රබාස්වර ගතියක් තියෙනවා. ටිකක් කල් යනකොට අනිත් කට්ටිය මෙයාට දෙනවා, හැදලා දානවා. හැදලා දැම්මට පස්සේ ඉතින් ඒ ළමයා අර විදිහට තමයි ජීවත් වෙන්නේ. එතකොට මේ විදිහට පෙන්නනෝ මේ ditth ධම්මක කාමයක් තියනවාද? දැන් තියෙන කාමය සම්පරායක මෙතනින් පස්සේ තියෙන කාමයක් තියනවා. ඒ වගේම මේ ditth ධම්මික කාම සංඥාව පස්සේ ඇති වෙනාම කාම සංඥාව. මේ දෙකම මාර දෙයියන්. මාර දෙයියන් කියුවා මාරයාට යටත් වෙයි කියලා කියනවා. මාරස්ස විසයෝ මාරයාගේ ස්ථානීය වෙනවා. ඊළඟට වෙන්නන මාරස්ස නිවාපෝ මාරයා දාන කෑම. බේට් එක දාන්නේ අනිවා. මාරස්ස ගෝචරෝ. මාරස්ස ගෝචරෝ කියන්නේ ඒක තමයි රේන්ජ් එක. මාරයාගේ රේන්ජ් එකට අහු වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඇහෙන් යම්කිසි රූපයක් දිහා බලලා අරමුණක් ගන්නවාද? ඒක පේනවා මාරයට. මාරයාගේ රේන්ජ් එක ඇතුලේ තමයි ඒ ඉන්නේ. එතකොට එයා දන්නවා මෙන්න මෙයා මේකටයි කැමති කියන එක. ඊට පස්සේ ඒක මල්ලලා ඕගොල්ලන්ට වද දෙන එක පස්සේ යාට කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. මාරයට අල්ලගන්න තැනක් අපි ඉඩ දීලා තියෙනවා. ඇහෙන් කනින් බලලා. ඒක තමයි මේ පෙන්වන්නේ ගෝචරෝ කියලා. එතකොට මෙතන පෙන්වනවා මේවා නිසා මේ පාපක අකුසල ධර්මයන් අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන තුන ඇති වෙනවා කියන එක. එතකොට අභිජ්ජාව කියන එක කියනවාම ඔයගොල්ලෝ දන්නවා මේ මොකක් හරි එකක් දැකලා මගේ වේවා කියලා ගන්න එක. ඒත් මගේ වේවා කියන්න නම් මම කියලා කෙනෙක් ඉන්නවා කියන කතාවක් ඉස්සෙල්ලා ඇති වෙන්න ඕන. එතකොට ඒ අතරින් ඔයගොල්ලන්ට පේනවා මේ මිච්ඡා දිට්ඨිය නිසා තමයි මේ කතාව ඇති වෙන්නේ. එතකොට පළවෙනි කාරණේ මිච්ඡා දිට්ඨිය. ඒක පළවෙනි රවුම. අර මොකක් හරි පෝතලි සූත්‍රය එහෙම කරනකොට මතකද අර එක පාරටම මස් කට්ට දාපු ගමන් බල්ල දූවගෙන ඇවිල්ලා ඒක ගත්තා. එතකොට සිතුවේ නෑනේ මොකක්වත්. ආන් ඒ වගේ අපිත් යම්කිසි උද්ගලෙක් කාන්තාවක් පුරුෂයෙක් බබෙක් ආහාරයක් ඒ වගේ එකක් දැක්ක ගමන් එක පාරට දූවගෙන ගිහිලා අර සතා ගත්තා වගේ අපිත් ඒක ගන්නවා. එතකොට අන්න ඒක තමයි අර මගේ කතාව මුලින් තියෙන්නේ. මිච්ඡා දිට්ඨිය නිසා ඇති වෙච්ච එක. ඊට පස්සේ දෙවෙනි රවුමේදී ඔයගොල්ලෝ දන්නවා අර දැන් රවුම් ගැන අහලා තියෙනවනේ හැමෝම වගේ නේද? දෙවෙනි රවුමේදී අපි දැන් මුලින්ම අපි රවුම ගත්තාම අර සල්ලේ මෝ සල්ලෙන් කරකෙවුවා. අන්න ඒක තමයි අපි කිව්වේ මිච්ඡා දිට්ඨියත් එක්ක ඉන්නේ. දෙවෙනි රවුමේදී ඔයගොල්ලෝ කරන්නේ අර ඒක නිට්ටයයි කියලා අපි පවත්වන්න උත්සාහ කරනවා. අන්න ඒක නිසා ඔයගොල්ලන්ට පේනවා අපි නිට්ටභාවයකට යනවා. ඒ දෙවෙනි රවුමේදී තමයි ওই අභිජ්ජා කතාව කියන එක තියෙන්නේ. මගේ වේවා. දැන් මොකක් හරි එකක් ඕගොල්ලෝ බලාගෙන ඉන්නකොට ඒක කඩාගෙන වැටෙනවා නම් ගයක් වුණත් ලස්සනයි කියන කඩාගෙන වැටෙනවා නම් මගේ වේවා කියන්නේ නෑ නේද? ආ නරක පවතිනකොට නිත්‍යභාවයක් තියෙනවා. ස්පර්ශ කරමින් පවතිනකොට නිත්‍යභාවයක් තියෙනවා. ආන්න එතකොට තමයි අර අභිජ්ජාව කියන එක ඒක ඇති වෙන්නේ. මෙතන ඊළඟට පෙන්නනවා මේක නිසා අපිට ව්‍යාපාදී. ඉතින් අපි දන්නවා අභිජ්ජා වුණොත් රවුම් දෙකක් කරකවපු ගමන් පළවෙනි රවුම ආව දෙවෙනි රවුම අභිජ්ජා වුණා ඊළඟට ඉන්නේ කවුද? දෝමනස්සේ. රවුම් දෙක කරකවුවා ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැතිච්ච ගමන් දෝමනස්සේ. ඒක නිසා ව්‍යාපාදී කියන කට ගන්න. ඉතින් ව්‍යාපාදී හටගත්තට පස්සේ ඔන්න කම්පිටිෂන් එකක් එනවා. සාරම්භයක් එනවා. දැන් කල්පනා කරනවා මේ මගේ වේදනාවට වඩා අරයාගේ වේදනාව හොඳයි. ඒක නිසා මට ඒක ඕන. මට දැනෙනා වූ කායික වේදනාවන් දෙකක් මම සසඳනවා. අර ඉස්සෙල්ලකට වඩා මේ අර පුටුවට වඩා මේ පුටුව හොඳයි. ඊට වඩා හොඳයි කියලා හිතනවා. තමන්ට සුඛයට ගිහිල්ලා මානසිකව ඇතිවෙනවා මේ වේදනාව. ওই විදිහට අපි සසඳා බලමින් කියන එක සිද්ධ වෙනවා කියන එක තියෙනවා. එතකොට මෙතන පෙන්වනවා මහණෙනි එහිලා ඒ ආරශාගතමේ මෙතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ. යම් ditthi dhammika kaamayot yam samparayika kaamayot වෙද්ද යම් ditthi dhammika kaam sanyaa kenek yam samparayika kaam sanyaa kenek ottede මේ කාම සංඥා දෙකම මායාවේ තැන වෙනු මරුට විශේෂ වෙනු මරුගේ නිවාපේ මරුගේ ගෝචරය මේ කාම ගුණ විශේෂ මානසික වූ අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන් තෙල ලාමක අකුසල ධර්මිය පවත්නා හේතුන් කෙලසුන් මේ ශාසනයේ හිමින් ආරශාවකයට අන්තරාය පිංස පවතී මම කාම ගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමුණු අදිස්ථාන කොට වාසය කරන්නේ නම් ඊතා හිමි කිය දැන් අරමුණු කියලා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගය සප්ත බොජ්ජංගය අර විරිය හතර ඊළඟට අපි දන්නවා චන්ද චිත්ති ප්‍රීමන සයිද්ධි පාදයන් ඔන්න ඔය වගේ කාරණා. එතකොට මෙතන පෙන්නනවා මම විපුලු මහත්ගත වූ සිතින් කාමගුණ ලෝකයේ මැඩගෙන සිතින් ඒ බෝධිපාක්ෂික අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නව මාගේ මේ සිතේ හට ගන්නා වූ පවිටු අකුසල් වූ අවිද්‍යාවෝද ව්‍යාපාදියෝද සාරම්භයෝද වෙද්ද ඔහු නොවන්නා වූ ඔහුගේ දුරුගිරීමේ මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවට වඩන ලද්දා වූ සිතක් වන්නේයි සිතන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට වූ හේතු විදර්ශනාවෙන් හෝ ධානයට හේතු සමාධිය හෝ පවත්පාදී මනා පැහැදී මෙති කල්ලි හිතාත්මේ කම්පා නොවන ධ්‍යාන සමාධියට පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. නොහොත් ශරීරයගේ මිදීමේ මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ උපක විඥානයන් ඒ කුසල චතුත්ථ ධ්‍යාන සමාන වූවක් කන්නේ යන මේ කාරණී ඇත්තේ මහන්නේ මේ පළමුවන කෙලසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියලා. එතකොට මෙතන පෙන්නනවා මෙන්න මේ අපි තේරුම් ගන්න ඕනේ අපි හිතේ ආහාර ඩයග්‍රෑම් එක කියලා කියන්නේ ඒක තමයි මායාවේ කුකුල් කොටු. ඒ මායාවේ කුකුල් කොටු ඇතුලේ ඉන්න තමයි මේ ඔක්කොම ධර්මයන් තියෙන්නේ. ඒක කකා අපි ඉන්නවා. ඒතර මේ පුද්ගලයා කල්පනා කරනවා මම මේ මායාවේ කුකුල් කොටුයි මාර උගලට අහු වෙලා මම මේ ඉන්නේ. ඒ කෑම ගගා ඉන්නේ. මම මේකෙන් පැන ගන්නවා. මෙතනින් මේ ලෝකෙන් මම එළියට පැන ගන්නවා කියන එක කල්පනා කරනවා. එතකොට එතන එහෙම කරනවා නම් අප්‍රමාණං සුභාවිතා කියලා කියනවා. සුභාවිත ව අප්‍රමාණේ ඒ සුභාවිත කියන එකට සුභ කියන විමුක්තිය යන්න පුළුවන් කියන කතාව තමයි මෙතන මේ පෙන්නන්නේ. සුභාවතු සිතක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ කාරණේ තමයි ඒ පළමුවන ඒ ධාන සමාධියට හේතු ප්‍රතිපදාව ආනේංජ විහාරය. ආනේංජ කියලා කියන්නේ හෙල්ලෙන්නේ නැහැ, ඉංජිතයක් නැහැ කියන එකයි. එතකොට මේ පළවෙනි කාරණේ ඒකයි කියලා. එතකොට අපි එවනම් මේ ඩයග්‍රෑම් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඉතින් අපි පළවෙනිම මේ උතුම් බිඳු අකනිට බ්‍රහ්මලෝක බුදුපියවරුන්ට නමස්කාර කරනවා. මේ ධර්මයේ අපිට දීප එක ගන්න. ඒක තාය බල කරන්න. එතකොට මේ පළවෙනි එකෙත් තියෙන මේ දෙවෙනි ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට තේන්නේ මේක පෙන්නනවා ඔයගොල්ලෝ දන්නා වූ ධර්මයක් තමයි මෙතන තියෙන්නේ. කබලින්කාර ආහාරය ඔගොල්ලෝ දන්නවා. ඒක අපි හේතු වශයෙන් පත්‍ය වශයෙන් මෙතන ගමන් කරනවා කියලා. එතන මුලින්ම අපි දන්නවා හේතු වශයෙන් සුභයි සුඛයි අත්ත කියලා අරගෙන මේ ප්ලෑන් එකක් ගහලා ඇති වෙනවා. ඒ වගේම කබලින්කාර ආහාරය නිසා ඒකේ අපි දන්නවා එතන තියෙනවා කියලා. ඒකේ නිමිති අතන උසයි මෙතන පාතයි මෙහෙම ලස්සනයි ආදී වශයෙන් නිමිති තියෙනවා. ඒතර නිමිති වශයෙන් මේ පැත්තට ගමන් කළ විඥානයක් කියන එක සකස් වෙනවා කියන්නේ. දැන් ප්ලෑන් එකක් ගන්නවා, සංකල්පයක් ඇති වෙනවා කියන එකදී. එතකොට අපි මුලින්ම බලන්නේ මේ කාමී කියන එක. මොකද්ද කාමී කියලා කියන්නේ? කාමී කියලා කියන්නේ සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ කියලා කියනවා. සංකල්පයේ දෙවෙනා වූ රාගය තමයි මේ පුරුෂයාගේ කාමී කියලා කියන්නේ. එතකොට සිතේ පවතින ආයුධයක්. දැන් මල දිහා බැලලා මිනිස්සෙක් කියන මේ මල හරි ලස්සනයි කියලා. තවත් මිනිස්සෙක් කියනවා අනේ මට නම් කොහොම මට ඒක ලස්සන නෑ කියලා. මම ඕකට කැමති නෑ කියලා. එහෙමනම් අපිට පේනවා මේ මලේ නෙමෙයි ওই අර්ථය තිබුණේ. අර මිනිස්සයාගේ සිතේ. ඒ පුද්ගලයා කලින් මේවට අගයන් දීලා තියෙන නිසා එයා ඒකට දැන් එකපාරට දැක්ක ගම අර පෙර පුරුද්දත් එක්ක මේක ගන්න. මේක හොඳයි ලස්සනයි කියලා. ඒතර සංකල්පී තිබුණා වූ රාගිත ওই අගයක් දුන්නා කියන එක අපි ක්‍රමානුකූලව අපි දීලා තියෙනවා. එක රවුමක් කරකවනකොට මොහොසල්ලෙන් අල්ල කරකවනවා කියලා කිව්ව විදිහට කරකෝ කරකෝ යනවනේ. ඉතින් එක රවුමක් කරකවනකොට අපි ඔන්න අගයක් දෙනවා රූපෙට. දෙවෙනි පාරත් අපි රෝගේ රූපෙට අගයක් දෙනවා. තුන්වෙනි පාර තුන්වෙනි රවුම කරකවනකොට අපි වේදනාවට අගයක් දෙනවා. හතරවෙනි රවුම කරනකොට වේදනාවට අගයක් දෙනවා. ඔය විදිහට අපි අගයන් දීලා දීලා ගිහිල්ලා දැන් මේක රැල්ල වාගේ අපිත් එක්ක එක්කව වෙලා යනවා. එහෙම නැත්නම් අර ලෝසුවක් ගන්න ටෑග් එකක් දෙන්න කියලා හිතලා මේක උතනට ටුට් ටිෂු කොලේ. ඔතලා ඉවිලා ඊට පස්සේ මේක දානවා අර වැල්වට රදි කෑල්ලක් හිම තියෙන පොඩි පෙට්ටියක් ඇතුළත. දාලා මේ පෙට්ටියත් උතන. ආපහු මේක මුළු එකම උතලා තමයි අර මනුස්සයාට දෙන්නේ. මේ මනුස්සයාට හිතා ගන්න බෑ මේක මොකද්ද තියෙන්නේ කියලා. එතකොට අපි මේ උතන්න පටන් ගත්තේ භව ගණනාවක් තිස්සේ. මේ භවයේදී ඕගලන්ට පේනවා ඔය එක එක අවස්ථාවදී උතුපේවල් අවස්ථාවන් පෙළක් ආයට මතක තියෙනවා. පෙළක් දේවල් ඕගලන්ට මතකවත්. ඒ කියන්නේ ඕගොල්ලෝ කුඩා කාලේ අවුරුදු 12 13 කාලේ ඔතපු දේවල් තියෙන පෙළක් කියලා. සමහර විට කාන්තාවක් ගැන පුරුෂයෙක් ගැන හැඟීමක් ඇති වුණොත් පළවෙනි අවස්ථාව ඒක වෙන්න පුළුවන්. යම් වූ ස්පර්ශයක් ලැබෙන. ඒ කාලේ ඕවා ගැන හැඟීම එච්චර කඩට නැති අවස්ථාවක ඇති වෙලා තියෙනවා. මේවා දැන් දිගට රැල්ල වගේ ඇවිල්ලා තිනවා. Taman දන්නේ නැහැ කොයි වෙලාවේද මම මේක හිතුවේ. කියන එක දන්නේ නැහැ. හොයා ගන්න බෑ. එතකොට මෙන්න මේ සංකල්පයන් තියෙනවා මේ විදිහට ඇති වෙච්ච. මේ සංකල්පයන්ට තිබෙනා වූ රාගේ තමයි මේ පුරුෂයාගේ කාමී කියන්නේ. අර මම අගයක් දුන්නා. අන්නේ අර්ථයයි තියෙන්නේ. දැන් බලන්න ඕගොල්ලෝ මොන හරි gedara මේසයක් එහෙම හදන්න ඕන නම් අපි තුන් ඕගොල්ලෝ යනකොට අදිසි දකින්න බනින්ස් එකේ තියෙනවා ලෑලි ටික කඩුවට දාලා. වඩුබාසුන්නාගෙන් අහන්නේ ගෙලින්ම ලෑලි ටික අරගෙන එනවා විතර. ලෑලි ටික ගෙනාවට පස්සේ වඩුබාසුන්නාගෙන් කතා කරාම බාසුන්නාගෙන් කියනවා මහත්මයා මේ වෙන්න හදලා ඇති වැඩක් නැහැ මේ. මේස හදන්න හද ලෑලි නෙමෙයි මේවා හදුවාම කැඩාගෙන වැටෙනවා. වැඩිකල් පවතින්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ කොහොම හරි වඩුබාසුන්නාව පෙළඹවන්න හදනවා නේද? මේක කොහොම හරි අර ක්‍රමයක් නැද්ද කියලා. ඉතින් වඩුබාසුන්නා ඉතින් හදලා දෙනවා. ඒ කියන්නේ තමන් අරකට අගේ දීලා ඉවරයි. තමන් අගේ දීපු නිසා විසිකරන්න කැමති නෑ. සංකල්පය යන්නේ විදියයි. සංකල්පය අර රැල්ල වගේ දැන් මේකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. වැඩේ සඳහා නෙමෙයි. තමන් අගේ දීපු නිසා, ලාභයි කියලා අරගෙන අගේ දීපු නිසා මේක යනවා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ කාමයේ කියන එක ඇති වෙනවා කියන. අනිත් අතට අපි දන්නවා ওই කාමයේ කියන එක ඇති වෙන්න නම් දෝමනස්සේ කියන එක ඇති වෙන්න ඕන කොහොමද මේක අහලා තියෙනවා. අපි පස්සේ බලනවා මේක දීර්ඝ වශයෙන් අපි මොකක් හරි වස්තුවක් මිනිස්සෙක් දැකපු ගම අපි සුබයි කියලා ගන්න අවස්ථාව තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී කියන්නේ මෝහයෙන් අල්ලලා කරකවීම. අන්න ඒ වෙලාවේ මේ සරසංකප්ප ඒරියා එක මේ ජාතියයි වේදනාවයි ජරාවයි අතර ඒරියා එක සරසංකප්ප ඒරියා කියලා කියනවා. අන්න එතන ඒක හැදෙනවා. එතකොට ඊළඟට මානෙන් බලනවා මේක ෆිට වෙනවද කියලා. මේක හරිද? මේ කිව්ව කතාව සුබයි කියන එක හරිද කියලා. ඒක හරියට නිකන් මේ මනමාලියක් බලන්න යන මනුස්සයා ගිහිල්ලා ඉස්සෙල්ලා යා තීරණයක් ගන්නවා මේ මනමාලේ හොඳයි මට ගැළපෙනවා. ඊට පස්සේ එයා ආපහු කල්පනා කරනවා. ඒක පළවෙනි තීරණය මෝහයෙන් ගත්තේ. දෙවෙනියට කල්පනා කරලා බලනවා මේ කතාව දැන් මෙයා මගේ අපේ පවුලේ කට්ටියට ගැලපෙනවද? අම්මට තාත්තට අපේ ගමට ගැලපෙනවද කියලා. අන්න ඒක දෙවෙනි. ඒක මාන්නේ. එදී ඕක ෆිට කරලා බැලුවාම කවදාවත් ෆිට වෙන්නේ නැහැ. මොනවා හරි අඩුවක් තියෙන හැබැයි අපේ තියෙන මොකද්ද? අපි අර මොකක් හරි අගයක් නිසා අර මනුස්සයට කැමති වීමක් හරි වුණා නේද? ඒ කෑල්ල අතහරින්නේ නේ. ඒ අගයත් එක්ක යන අර ඉස්සෙල්ල කිව්වේ ඔතලා ඉවරයි. තමන් ඒක ගත්තා. දැන් ඒ අගේ මං අගයක් දුන්නා. පළවෙනි එකෙන් අගයක් දුන්නා කියන එකම තමන්ට බලපාන. ඉතින් මේ දෙක මැච් වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ පොඩි කාලේ තමයි ඔයගොල්ලෝ හොඳට ආහාර ගත්තේ. ටේස්ට් බඩ්ස් හොඳට තිබුණේ. හරි රහයි. දැන් ඔයගොල්ලන් වයසට ගිහිල්ලා ඒ දැන් ප්‍රමාණයට 20ක් වුණත් ඕක තියෙනවා. ඒ කාලෙට වුණත් ඒ වෙනස තියෙනවා. අර දැන් පොඩි ළමයෙක් ගන්න ඉස්සර පීසා කනවා කිව්වහම උඩ පැනගෙන මෙහෙම කරන්නේ. අවුරුදු 18ක් විතරක් වුණාම පීසා කනවා තමයි. එච්චරම එකක් නෑ නේද? තව ටිකක් කල්යනකොට අවුරුදු 40ක් 50ක් වෙනකොට තියෙන ලෙඩ රෝග තියෙනවනම් තවත් වෙනවා. ඒකේ වටිනාකම පැත්තකටම දානවා ඒක. ඒ මනුස්සයන්ට වෙන්නේ අර එක පැත්තකින් ගත්තාම අර පොඩි කාලේ ටේස්ට් බඩ්ස් හොඳට තිබුණා ඒක හොඳට වැදුනා. පහු වෙනකොට අර ඒක මැච් කරන්න බෑ. දැන් මට කියන්න පුළුවන් මම අවුරුදු 8ක් 10ක් කාලේක මම ඈත ගම්පලාතක ගිහින් ඉඳලා මම මේක කැකිලි මාළුවක් කාලා තියෙනවා. මම කියනවා තාමත් මෙච්චර කාලෙකට අර මිනිස්සු හදපු විදිහට කැකිලි මාළුවක් කවුරුවත් හදලා දීලා නැහැ කියලා. ඒ කියන්නේ මොකද හේතුව? මොකද අනිත් මිනිස්සුන්ට කැකිලි වන්න බැරිද? පුළුවන්. නමුත් අර මගේ ටේස්ට් බඩ්ස් හොඳම අවස්ථාවේ තිබිච්ච වැලුව එක තමන්ට සිහිය තියෙනවා නම් දන්නවා මේක ලොකු වැලුව එකක්. ඒ වැලුව එකත් එක්ක තමයි මම මේ කැම්පේන් කරන්නේ. ඉතින් ඔය මෙන්න මේ ඒරියා දෙක කාටවත් මැච් වෙන්නේ නැහැ. ඒක නිසා ඇති වෙන දෝමනස්සය. ඒ දෝමනස්සය ඇති වුණාම අපි සිතෙන් මේකට එකතු කරනවා. අර වේදනාවේ ගැප් එකක් තියෙනවානේ. ඕගලන්ට ඉස්සර තරුණ කාලේ යම්කිසි ස්පර්ශයක් හම්බ වෙලා දැන් ඒ ස්පර්ශය ඕගොල්ලෝ මැච් කරන්න හදනවා. මට අද ඒක තියෙනවා. ඉස්සර වාගේ දැන් නැහැ නේ සප. ඉස්සර වාගේ මේක නැහැ නේ කියන. මොකද මේ වෙලා තියෙන්නේ? තමන් විද්‍යාමාන වෙලා තියෙන මෙයා වයසට ගියා කියන එක ටේස් බඩ අඩු වුණා කියන එක ඒක ගැන හැඟීම නෑ. හැම ගොරෝසු වුණා ඒක නිසා මේක වෙලා තියෙන කියන හැඟීමක් නෑ. නමුත් මෙයා කල්පනා කරන්නේ මේක මොකක් හරි මේක හදන්න පුළුවන් ෆික්ස් කරන්න පුළුවන් දෙයක් තමයි කියලා හිතන්නේ. ඔය දැන් ඔය TV ඇඩ්ස් වල තියෙන්නේ මිනිස්සු වයසට යනකොට ජරාවට එනකොට ඕක ෆික්ස් කරන්න පුළුවන්. ඔයිල් ඔෆ් යූලේ. ඒ වගේ ආවෙන් පස්සේ තරුණ කම ගිනේ ගන්න පුළුවන්. ඔය වගේ කියනවා නේද? ආන් ඒ වගේ තමයි. තමන්ගේ මේ ඉතින් මොනවා හරි අර මෝඩයාගේ බාලයාගේ වචරියකින් තමන්ගේ එනවා. මේ වගේ එකක් තියෙනවා කියන්නේ. එතකොට මේක මැච් කරන්න බෑ. ගැප් එකට මොකද කරන්නේ? ගැප් එක ෆික්ස් කරන්න පුළුවන් කියලා හිතාගන්න මනසෙන්. අන්න ඒක නිසා තමයි කාමය. මේක තමයි හරියට අර ඕල් බට් ටිකක් කනකොට වෙලක් වෙලාවට මතක් වෙනවා. ඩුණු බිරිස් ටිකක් තිබුණා නම් කියලා. මොකද අර ඊයේ පෙරේදා රාහට කාලා යම්කිසි ආකාරයකින් මේකේ අඩුවක් තියෙනවා. ඒ අඩුවට තමගේ මනසෙන් එක්කව කරන අර ලුනිස් ටික තියාගෙන හිතේ තියාගෙන අර බට් ටික කනවා. ආපහු දෝමනසෙම ඉන්නේ තියන්නේ. අන්න ඒ වගේ තමයි. එතකොට මේක කාටවත් මැච් වෙන්නේ නැහැ. මේ ඒරියා දෙක මැච් වෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. මොකද මේ ජරාව කියන එක පොඩි කාලේ තිබුණේ මෙන්න මේ හරිය. ಜಾති හරීම තමයි ජරාව තියෙන එක ඉහිලා තිබුණේ. දැන් ඒක වෙනස් වෙලා. එතකොට මේක මැච් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැති වෙනවා. මේවා ෆික්ස් නැහැනේ. මේවා මෙහා එහාට මෙහාට යනවානේ. එතකොට ඒ විදිහට ගත්තාම මේක සම්බන්ධ කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒක නිසා අර සිතෙන් තමයි ඇති කරගත්තේ මේ කාමයේ කියන එක. එතකොට එනවා ඔයගලට පේනවා මේ කාමයේ කියන්නේ එහෙමනම් මම මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා ඒක ෆික්ස් කරන්න මගේ විඥානයේ පිහිටවීමක් තමයි මේ කාමයේ කියන්නේ. එතකොට මේ විදිහට පෙන්නනවා මේ කාමයේ කියන එක සකස් කරපු කරන ලද්දව එකක් කියන එක. එතකොට හේතුව වශයෙන් ප්‍රත්‍ය වශයෙන් ඔයගලන්ට ඒක පේනවා. සුභයි සුඛයි කියලා ගත්තා ඒ කතාව. ඔරට යන හේතු වශයෙන් අරකේ අර උසයි මහතයි ලස්සනයි ආදී වශයෙන් එහෙම ගැනීම හේතු කොටගෙන මෙතන නිත් ප්‍රත්‍ය වශයෙන් එනවා. අපි එහෙනම් මේ ඊළඟ ස්ලයිඩ් එකට යමු. 2B කියන ඩයග්‍රෑම් එකට. මේ 2B කියන ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ අපිට කොහොමද මේ දේවල් ඇති වෙන්නේ කියලා. මුලින්ම අපි රූපයක් දැක්ක ගමන් අපි කිව්වා එක පාටම සුභයි කියලා. ගන්න. එතකොට මේ සුභයි කියන එක අර මුලින් අපි අතන ලකුණු කරලා තිබිච්ච සුභේම තමයි මේ කියන්නේ. ඒක මේ පැත්තේ මේ ස්පර්ශ වෙලා මේක සුභයි කියන සංඥාව ඇති වෙනවා කියලා කියන්නේ. ඒක අපේ මේ ඇතුලේ තිබිලානේ මේ එන්නේ. දැන් දැක්ක ගමන් එක පාටම දැන් බුදුහාමුදුරු ගන්න නේ කවුරුත් සුභයි කියලා නේද? ඒතර අපේ පෙර පුරුද්ද නිසා එන්නේ එන පරාමාසයේ යමක් තිබිලා මේක ඔන්න මෙහාට ඇදිලා එන එකක් තියෙනවා. පෙර ගත්තා වූ දේ නිසා පෙර පුරුද්ද නිසා පෝතලී සූත්‍රයේ පෙන්වන්නේ මස් කට්ට දාන කොටම බල්ල දුවගෙන ගියාට ගන්න. තත් මස් තියනවද කියලා හිතුවේනේ. එතකොට ඒ සුබයි කියලා මේ දන් සත්‍යයට ගියාට පස්සේ අපි මේක නිත්‍යභාවය කියන එකකට යන්න. කොහොමද නිත්‍යභාවයක් කියන එක අපිට ඇති වෙන්නේ? නිත්‍යභාවයක් ඇති වෙන්න නම් අපි නැවත නැවතත් පුන පුන ස්පර්ශ කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් බලන්න ඕගොල්ලෝ පාටි එකකට ගිහිල්ලා ඉන්නවා. ගිහලා ඉන්නකොට කට්ලට් පිඟානක් තියෙනවා පැත්තට. දෙන්නේ කතා කර කර ඉන්නවා කට්ලට් පිඟාන දකිනවා. ඉතින් කට්ලට් දකිනවා මේ කතා කර කර ඉන්නවා. කට්ලට් දකිනවා කතා කර කර ඉන්නවා. ඒ කියන්නේ නිතරම මේක තියෙනවා කියන එක අර්ථය තියෙනවා. ටිකක් වෙලා යනකොට මේගොල්ලන්ට පේනවා. අර කණික් කට්ටි ඇවිල්ලා කට්ලට් එක එක අරගෙන යනවා. දැන් කට්ලට් ටික අඩු වෙගෙන යනකොට තමයි මේ දෙන්න පැනික් වෙලා අර කතාව පැත්තකට දාලා ඒ දෙන්නත් ගිහිල්ලා ගන්න. මොකද්ද මෙතෙන් දෙන්නේ? අරක තියෙනකම් ස්පර්ශ කරනකම් ඒගොල්ලන්ට පේනවා නිත්‍යයි කියලා. අරක ස්පර්ශ කරගන්න බැරි වෙන අවස්ථාව එනවනේ. ඒ කියන්නේ කට්ලට් ටික අඩු වෙගෙන යනකොට අරක පවත් ගන්න පුළුවන් කමක් නැත්තේ නැති වෙනවා. ආන්න එතින්ද තමයි ඒගොල්ලන්ට අර අනිත්‍යභාවයත් එක්ක යවෙන. කට්ලට් කවුරු හරි ආපහු ගෙනලා පුරවනවනම් මේ දෙන්නට අර නිත්‍ය කතාව කියන එක තියෙනවා. මේක නැති වෙන්නේ නැහැ. ආන්න ඒකත් එක්ක නිත්‍යභාවයද. එහෙනම් අපි ඇහින් නැවත ඇහින් කණේ නාසයෙන් නැවත ස්පර්ශ කරමින් මේක කරන්න. එතකොට එතන සුබයි කියලා මෙතෙන්ට ආව අර නිත්‍ය කියන කතාව එහෙමනම් අර කබලින්කාර ආහාරයේ වාගේ දෙයක් ස්පර්ශ කරමින් අපි පැවැත්වීමක් තියෙනවා. එතකොට මෙතන සුබයි නිත්‍ය කියලා ආවයින් පස්සේ මෝහය අගතියට ආව. මෙතනින් අපි එනවා මේ සංස්කාර කියන එකට. මෙන්න මේ කැලලට තමයි කියන්නේ කාමරාග අනුසය කියලා මේ රේඛාවට. මෙන්න මේ ඒරියා එක ඒ කියන්නේ මේ ග්‍රීන් ලයින් එකෙන් දකුණු අත පැත්තට තියෙන ත්‍රිපීසියමක් වාගේ එකක් තියෙනවා. සුභයි කියලා ගත්ත ඉඳන් සත්‍යය මෝහාගති සංස්කාරය ආපහු මෙතන මේ ලයින් එක කැපෙන තැන අන්න ඒ කෑල්ලට කියනවා කාමරාග අංශය ඒරියා එක කියලා කියනවා. එතකොට දැන් මොකද්ද වෙන්නේ? මේ සංස්කාරයන් නිට්ටයයි කියන කතාවක් අපිට ඇති වෙනවා. ඒ සංස්කාරයන් නිට්ටයයි කියලා අපි පරාමාසයට ඇතුල් වෙනවා. දැන් මේක ෆ්ලෝ එකක් වෙන්නේ. සංස්කාර නිට්ටයයි කියලා පරාමාසයට යනවා. ඒ පරාමාසයට ගියාන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඒක තිත්තරේකාවකෙම අපි මේ නිට්ටය කතාව දික්කලෝතින් මේ තිත්තරේකාවෙන් පෙන්නන්නේ සංඥාව. සංඥාවට තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙතන සංඥාව සුඛ වෙනවා. සුඛ උනේ කොහොමද? අර සුභයට නිට්ටයයි කියලා එකතු කරාම ඔයගොල්ලන්ට සුඛයයි කියන එක ඇති වෙනවා. සුභයට නිට්ටය වුණා සුඛය. කියන්නේ සුඛය කියන එක සත්‍ය වශයෙන් පවතිනා වූ දෙයක් නෙමෙයි. ඒක අපි අර කරකෝල එකතු කරගත්තා. එකතු කරගත්තා වූ දෙයක්. ඉතින් ඕක හොඳට ගැඹුරට බැලුවොතින් කෙනෙක් පේනවා. මේ සුභය කියන එක ෆේක් නෙමෙයිද? සත්‍ය වශයෙන්ම තියෙන්නේ 233ක් අසූචි ගොඩක්. ඒක සත්‍යයක් නෑ. මේ නිත්‍ය කියන කතාවත් බොරුවක්. අර කටල ස්පර්ශ කරන්න තියෙන තාක් තමයි මගේ තියෙන්නේ. ඉතින් මෙතන පේනවා මේක තනිකර ගත්තොතින් තනිකර ෆේක් කතාවක් මෙතන තියෙන්නේ. කිසිම අර්ථයක් නෑ. බොරුවකට බොරුවක් එක්කව කරලා. ඉතින් ඕක හරියට කෙනෙක් තේරුම් ගත්තා නම් ඔන්න ওই විදිහට තමයි මේ ස්පර්ශයේ ඉඳන් වේදනාවට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕක කියනවා අනාශ්‍රව සංඥා කියලා. කෙනෙකුක අවබෝධ කරගන්නවා නම් හරියට ගැඹුරට ඒක තමයි අනාශ්‍රව සංඥාව වෙන්නේ ෆේක් කියලා. එතකොට ඕගලන්ට දැන් පේනවා මේ බොරුව පැත්තෙන් අපි බලාගෙන යම් දැන් ඇතින විදිය. සුභයට සුඛයි කියලා නිට්ටයයි කියලා එකතු කළා. ඒකෙන් දැන් සුඛයි කියලා මගේ සංඥාව සුඛ වුණාම මොකද වෙන්නේ? දැන් මගේ වේදනාවට කියන වේදනාවත් එන සුඛයි කියලා. සංඥාවෙන් තමයි මේ කතාව කියන්නේ. දැන් මේක සුඛයි කියන හැඟීමක් මේ පුද්ගලයාට ඇතුළු වෙනවා. එතකොට මේ වේදනාව මේ සුඛේ වශයෙන් මේ පරාමාසය ඇතුළට ඇතුළු වීමක් කියන එක සිද්ධ වෙනවා. මේ පැත්තෙන් සංස්කාර නිට්ටයයි කියලා මේක සුඛයි කියලා පරාමාසයට ඇතුළු වීමක් තියෙනවා. එතකොට එතනින් අපි මේ පල්ලෙහාට බහිනවා. එහෙනම් ඒක මගේ සුඛ වෙච්ච ගම මගේ කියලා ගන්නවා. දැන් ඔය අත්තා කියලා කියන්නේ මොකද්ද? සුඛය. සුඛය කියන එක අපිට පවත් ගන්න පුළුවන් නම් යම්කිසි ආකාරයකට ඒක තමයි අපි අත්තා කියන්නේ. ඒක හරියට දැන් අපි හිතමු ඕන අඹ විකුණන මුදලාලි කෙනෙක්. එතකොට එයාගේ ගොඩවල් දෙකක් තියෙනවා. එක ගොඩක් එයා ටිකක් ගාන වැඩියට විකුණනවා. අනිත් ගොඩ මේ පණුව ගහලා තියෙනවා, සත්තු කාලා තියෙනවා, ඒ වගේ ඩැමේජ් වල හැ ලාභිට දෙනවා. එතකොට මම මේ පොදෙන්න ගිහිල්ලා කල්පනා කළා. බල්ල කියනවා මේක ගාන අඩුයි. මේක half price එක half එකටත් වඩා අඩුයි. මේ කුණු වෙලා තියෙන පොඩි කෑල්ල මම කපලා දාලා මම මේක පාවිච්චි කරනවා. එතකොට එයා ඒක ලාභයි කියන ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මේ කුණු අඹ ගෙඩියෙන් මේ වේදනාව කියන එක. එතකොට ওই අවස්ථාවේදී වේදනාව අත්තා වෙනවා. අඹ ගෙඩිය අනත්තා. ඔය අනත්තේ අත්තා කියන එකත් ওই විදිහටයි හැදෙන්නේ. අර අඹ ගෙඩිය මගේ නෙමෙයිනේ. හැබැයි මෙතනින් ඇදෙන වේදනාවට තමයි මම අත්තා කියලා අරගෙන තියෙන්නේ. ඉතින් මේක සත්‍ය වශයෙන්ම ඕගොල්ලෝ අර මේ දැන් කියව ධර්මයත් එක්ක ගැලපෙලා බැලුවොත් මෙතන බොරුවක්. ඇයි මේ සුභයට නිට්ටයයි කියලා එකතු කළා තමයි සුඛේ කතාව තියෙන්නේ. ඒ කියන්නේ අර අඹ කුණු අඹ විකුණන මදුලාලේ හැමදාම ඉන්නත් ඕනේ. එයා කුණු අඹ විකුණන්නත් ඕනේ. අන්න එතකොට එතන තමයි ගන්නෙ. මොකද්ද මේ කුණු අඹේ? මේක තමයි මේ කුණු අඹේ. මේ කුණු අඹයෙන් මේ වේදනාව. ඒකනේ ඔයගොල්ලෝ ගන්නේ. එතකොට රූපේ අනත්තා වේදනාව අත්තා. එතකොට මේ වේදනාව තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඒක අත්තා කියලා ගැනීමක් තියෙනවා. ඒක නිසා මේ බයෙන් අගතියට යamak තියෙනවා. ඒ බයෙන් අගතියට යන තැනින් ඔයගොල්ලෝ එනවා මෙතනට වේදනාව තියෙන තැනට ආපහු සම්බන්ධ වෙනවා. එතකොට මෙන්න මේක තමයි ওই දිට්ටි අනුසය කියලා කියන්නේ. වේදනාවෙන් එන එක දිට්ටි අනුසය කියලා කියනවා. එතකොට මේ පාර ටිකක් දික් කරන්න. දැන් දිට්ටි අනුසය තියෙන්නේ මේ අත්තා කියන දිට්ටිය මේක ඇතුලේ තියෙනවා. අනිත් දේවල් ගැනත් තියෙන දිට්ටිය තියෙනවා. මේ දිට්ටි අනුසය දික් කරන්න ගියම ඇවිල්ලා තියෙන්නේ කොහටද? රූපයට. මේ රූපයට ආවම මේ රූපය දැන් අපි දෙනවා එහෙනම් රූපය සුඛයි කියලා. ඇයි මේ ෆ්ලෝ එකේ ආවන්නේ? සුඛයි කියලා මෙහෙමම අත්තා කියලා ආවා. ඒක දිට්ටි අනුසයෙන් එහෙනම් මේ රූපය දැන් මං කියනවා සුඛයි කියලා. පේනවද බොරුව හැදීගෙන යන හැටි? පටන් ගත්තේ කබලින්කාර ආහාරය. 233 රුපියක් ජරා කොට සුභයි කියලා පටන් ගත්තේ. දැන් කබලින්කාර ආහාරයට අපි කියනවා සුඛයි කියලා. සුබ විතරක් නෙමෙයි දැන් සුඛයි කියන එකත් මේකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක නිසා තමයි අපිට නන්දිය කියන එක ඇති වෙන්නේ. ඒ සුඛය කියලා අරගෙන ඊට පස්සේ නන්දිය කියන එක ඇති වෙනවා. ඉතින් නන්දිය වෙනකොට හත් එඩි ස්ටෙප් එක වෙනවා. එතකොට මෙතන ස්ටෙප්ස් හතක්ම තියෙනවා. ඒ කියන්නේ මේ පළවෙනි එක තමයි සුබයි කියන ගන්න එක, 2 නිට්යයි කියලා ගන්න එක. එතකොට 3 මේ වේදනාව සුඛයි කියන, 4 පරාමාසය, 5 අත්තවෙනු, 6 වෙනකොට දිට්ඨි අනුසය. ආන්න එතකොට මෙතනින් රූපයට දැන් අපි සුඛයි කියන කතාව ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් බලන්න ඕක තමයි අර අදිවචනය කියලා කියන්නේ නේද? නාමකායි අදිවචනය කියලා කියන්නේ. දැන් අතන මේ අපි එකව කරලා තියෙනවා. සුඛේ කතාවක් එකට එකතු කරලා තියෙනවා. ඒකෙන් නන්දිය කියන එක හත් වෙනි කාරණයට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට පේනවා මේක සකස් කරලා මේ කාමයේ කියන කතාව කොහොම ওই විදිහට අපි සුබයි සුඛයි කියලා මේක ෆ්ලෝ එකකින් ගිහිල්ලා තමයි මේක හැදලා තියෙන්නේ. ඒක තමයි මේ කාමරාග අනුසය කියන එක දැන් මෙතන ඇති වෙලා තියෙන්නේ. ඕක තමයි අපේ ප්‍රොසෙස් එක. ওই විදිහට තමයි අපි මේ කාමයේ කියන එක ඇති කරගෙන යන්නේ. අර වස්තුවේ තිබිච්ච දෙයක් නෙමෙයි. අර තමන්ගේ ඇතුලේ තිබිච්ච එකක් තමයි මේ එකව වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි යමු 3 වෙනි ස්ලයිඩ් එකට. අර කාම ඉස්සල ස්ලයිඩ් එකේ අර කාම සංඥාව කියලා කිව්වේ බුදුහාමුදුරු පෙන්වන්නේ කාම සංඥා කියලා. ඒ කාම සංඥාව කියන එක තමයි අර රූපයට අර සුභයට නිත්‍යයි කියලා එකතු කරලා තමයි කාම සංඥා කතාව කියන එක යට ඇවිල්ලා තියෙන්නේ. සුභයට නිත්‍යයි කියලා එකතු කරලා. එතකොට මේ කාරණේ තමයි අපි බලබලා හිටියේ සූත්‍ර දේශනා. තමයි බුදුහාමුදුරු මෙතන පෙන්වන්නේ. මෙතෙන්දී අපිට ඇති වෙනවා කියලා අභිජ්ජා ව්‍යාපාද සාරංග. එතකොට අභිජ්ජාව මේක ලකුණු කරලා තියෙනවා. ඊළඟට ව්‍යාපාදය 3 වෙනි ස්ලයිඩ් එකේ ලකුණු කරලා තියෙනවා ව්‍යාපාදය කියන එක. ඊළඟට ආපහු ලකුණු කරලා තියෙනවා සාරංගය කියන එක. එතකොට සාරංගය කියන එක අර කම්පිටිෂන් කියන වචනේ තියෙනවා. අපි නිතරම එක වේදනාවකට වැඩි අනිත් වේදනාවට අගයක් දෙන ස්වභාවයක් තියෙනවා. කම්පයා කර කර බලමු. අයි වගේම අපි දන්නවා ඔය දැන් මුදලාලි කෙනෙක් එහෙම නම් මෙතන කඩයක් දාලා තිනවා, තව කෙනෙක් අනිත් පැත්තේ කඩයක් දැම්ම නම් එයා කැමති නෑ ඒකට. එයාගේ කම්පිටිෂන් එක එයා බාල දාන්න එහෙම හදනවා. ඒක නිසා ඉතින් මරා ගන්න යනවා මිනිස්සු ඔය විදිහට. එතකොට ඔන්න ඒ කාරණා තුන ඇති වෙනවා කියන එක පෙන්වනවා. එතකොට මේකේ ආපහු පෙන්වනවා මේ අහං සහ මම කියන දෙන්න වෙන් වෙලා ඉන්න අවස්ථාව, එක් වෙලා ඉන්න අවස්ථාව මේකේ පෙන්වනවා. මෙතන මේ තීන මිද්දේ තියෙනවා. මේක තමයි මේ තයෝ ධම්ම සූත්‍රයේ සඳහන් වූ ඩයග්‍රෑම් එක. එතකොට මේ තීන මිද්දේ ඉඳන් ඕගලන්ට පේනවනේ අර අවිද්‍යා ආශ්‍රවය කියන තැන. ඒක තමයි කුඩා මෝහය කියලා කියන්නේ. ආන්න එතෙන්ට යන්න ඉරක් තියෙනවා. අන්නේ ඉර ඕගලන්ට මතකයි අර දොරපොල්ල කියන එක. ඒ දොරපොල්ලෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන. ඒ පොල්ල කැපෙන තැන තියෙනවා. ආන්න එතන තමයි මමං ඉන්නේ. මෙන්න මේ තැන හරියටම මම. තීන මිද්දේ ඉඳන් 1.3 මෝහය. ඒකයි අර ග්‍රීන් පාට ලයින් එකයි කැපෙන තැන මම කියන එක ගන්නවා. ඊළඟට ආයෙත් ඕගලන්ට පේනවා මේ තීන මිද්දේ ඉඳන් රේඛාවක් ඇඳලා තියෙනවා අර මහා මෝහයට. ලොකෝටම තියෙනවා මෝහ සල් එහෙම තියෙනවා. ආන්න එතෙන්ට තිත්තිරක් ඇඳලා තියෙනවා. අන්නේ තිත්තිරයි මේ අවිද්‍යාව ඉඳන් හැන්ඩල් එකක් තියෙනවා නේද ඇඳලා. අවිද්‍යාව කුක්කුච්චයර අර දොර අපි පුටුව තිබුණේ. ඒ පුටුවේ ඇඳ දික් කරගෙන ආවහම ඒක කැපෙන තැන තියෙනවානේ. අන්න ඒ තැනට තමයි අපිට ඇති වෙන්නේ අහං කියන එක. එතකොට අහනුයි මමනුයි ඔය විදිහට වෙන් වෙලා තියෙන අවස්ථා දෙක ඔයගලන්ට පෙනීමක් තියෙනවා. දෙන්නම ඉන්නේ පරාමාසය ඇතුලේ නේද? පරාමාසකාය දන්තේ ඇතුලේ දෙන්නම ඉන්නේ. ආපහු තියෙනවා මේ අහනුයි මමනුයි එකව වෙලා ඉන්න අවස්ථාව. ඒ අහනු මමන එකා වෙලා ඉන්න අවස්ථාව තමයි මෙන්න මේ කුක්කුච්චි අසලේ පේනවාද ඉරි දෙකක් කැපෙන තැනක් තියෙනවා. මේ ඉරි දෙකේ තියෙන්නේ මොකද්ද? මේ සංඥාවේ ඉඳන් පලාසයට යන ඉරයි, ඒ වගේම තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යන ඉරයි කියන එක ඉරි දෙකක් ලකුණු කරලා තියෙනවා. ඒක කැපෙන තැන. අන්න ඒ අවස්ථාවේදී අහනුයි මමනුයි එකට එකා වෙලා ඉන්න අවස්ථාව. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ පලාසය කියන එකේ තියෙන නිතරම වෙන් කරන. වෙන්කිරීමක් තමයි තියෙන්නේ. මතකද කුසලයෙන් අකුසලයේ වෙන් කරනවා කියේ ටෝටල් විශාල අකුසලයෙන් කුඩා අකුසලයේ වෙන් කරන ඕක තමයි කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී පලාසයට කරගන්න දෙයක් නැහැ. වෙන් කරන්න බෑ හැමෝම මම. අන්න ඒකයි ඒ වෙලා තියෙන්නේ. මොකද ඒ තරමට තමන්ගේ රෝගී භාවය කියන එක. ඔයගොල්ලෝ මේ පැත්තින් නම් බැලුවොත් එහෙම ඒ කියන්නේ මේ තීන මිද්ද අවස්ථාවේ ඉඳන් මෙන්න මේ කැපෙන තැන කියන එකට ආවොත් මේකෙන් කියන්නේ මොකද්ද? තීන මිද්දේ කිව්වම ලෙඩ වෙලා. අපි හැමෝම ලෙඩ වෙලා නේද ඉන්නේ? කවුරු හරි නිරෝගී කෙනෙක් ඉන්න නෑ නේද? ඕනම කෙනෙකුට රෝග හතරක් තියෙනවා. කායික වශයෙන් එහෙම. මානසික වශයෙන් අපි රවුම් 8ක් කරකවනවා කියන්නේ 8 රවුම ගිය ගමන් ඕගොල්ලෝ රෝගී. තීන මිද්ද ස්වභාවයට ඇවිල්ලා තියෙනවා. වට 8යි යන්නේ අපි ඒක පෙන්නන බොජ්ජංග ඩයග්‍රෑම් එකේ යනකොට. ඔබ විස්තර වශයෙන් බලන රවුම් 8ක් ගිය ගමන් මෙහෙම කරන කාලයක් යන්නේ නැහැ අපි රෝගී බව කියන එක ඇති වෙන. අපිට දුම්නස ඇති වෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මිනිස්සු දිහා බලලා මෙයා හරි ලස්සනයි කියලා ඕගොල්ලෝ කිව්වහම ඊළඟ පළවෙනි රවුමේදී ඒක දෙවෙනි රවුමේදී ඕගොල්ලන් මොකක් හරි අඩුවක් අර මිනිස්සයාගේ හොයාගන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ. අර ලපයක් තියෙනවනේ මෙතන ලපේ නැති වුණා නම් හොඳ. ආන් ඒ වගේ මොකක් හරි එකක් තමන්ගේ මනසට එන්නේ. එතකොට රවුම් දෙකෙන්ම දෝමනස්සේ. ඉතින් මේක තමයි වැඩිලා ගිහිල්ලා අන්තිමට මේක වැඩක් නැහැ කියන ස්වභාවයට තමන් ගෑන 8 රවුමින් ඒක ඇවිල්ලා තියෙන මිද්ද. එතකොට අපි එනවා ඔය රවුම් 8 කරකෙව්වේ පෙර භවවල ඉඳන්. එතකොට මේ භවයේදී පටන් ගත්ත වෙලාවේ මේ රවුම් 8 කරකෝලා දැන් ගොඩක් කල්. එහෙනම් ඕගොල්ලෝ රෝගී වෙලා ඉන්නේ. රෝගී බවට පත් වෙලා. ඉතින් රහතන් වහන්සේ මගෙන් ඇහුවේ දරුවා රෝගී නොවිච්ච අවස්ථාවක් තියෙනවා. කරකෝන මනුස්සයෙක්ව ගත්තාම රෝගී නොවන අවස්ථාවක් ඇත්තේ නැහැ. ඕන වෙලාවක රෝගී අවස්ථාව කියන එක තියෙනවා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? තීන මිද්දේ ඉඳන් මම සම්ප්‍රප්පලාපයට යනවා කියන එක බැලුවාම ඔයාලට පේනවා මෙතෙන්ට ආවයි කියන්නේ. මෙතෙන්දි මං කියනවා තීන මිද්ද කියන්නේ ලෙඩ වෙලා. ඒ රෝගී සහිත සංඥාව මගේ කියලා ගත්තාම ලෙඩ වෙලා මම කියන කතාව වෙනවා. ඒක එක කතාවක්. ඊළඟට මෙතනින් මේක ජොයින් වුණාට පස්සේ මෙතනින් දකුණු අත පැත්තට යනකොට ඔය සම්ප්‍රප්පලාපයේ තියෙන නිට්ටයයි කියන කතාව. සම්ප්‍රප්පලාපේ නිට්ටය කියන අර්ථයේ තියෙන අර සම්මා වාචා ඩයග්‍රෑම් එකත් එක්ක බැලුවොත් උගලන්ට යම් ආකාරයකට වැටහීමක් ඒක ඇති වෙයි. ඒකනේ ඔය දොඩොඩොඩො ඉන්නේ නිතරම දෙන්නේ එකක් ආවනම් ඔය කියවන. ඒක නිට්ටිභාවය ඒ විදිහට තමයි පවත්තන්නේ. එතකොට මෙතෙන්දි කියවෙනවා හැමනම් කතාවක් ලෙඩ වෙලා මම කිව්වා දැන් කියනවා මම ලෙඩ වෙලා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මේ ලෙඩක් නැතුව හොඳට ඉන්න මනුස්සයෙක්. මට මේ අද හම්බෙන් මම ලෙඩ වෙලා. අපි එහෙමයි හිතන්නේ. මම ලෙඩ වෙලා. අපි හිතන්නේ අපි හැමදාම ලෙඩෙක් කියලා. අපි හිතන්නේ මේ අපි මං වැඩට යනවා මම මෙහෙම හොඳට ඉන්නවා අද මම මේ පොඩ්ඩක් ලෙඩ වෙලානේ කියනවා. ඒතකොට දැන් පේනවා ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ওই දෙකේ වෙනසක් නැහැ නේද? ඒ කියන්නේ මමන් කියන්නේ ලෙඩ වෙලා මම. අහං කියන්නේ මම ලෙඩ වෙලා. එතකොට මම ලෙඩ වෙලා නම් ලෙඩ වෙලා මම නම් පලාසෙට වෙන් කරගන්න දෙයක් ඇත්තේ නැහැ. අන්න ඒ අවස්ථාව ඒක තමයි පලාසෙ පල්ලෙහැකේ වෙන් කරගන්න බැරුව ඒ දෙන්න එකට ඉන්නවා කියන එක තියෙනවා. එතකොට අපි දැන් මෙතෙන්දි ඉගෙන ගත්තා අවිජ්ජාව ඉගෙන ගත්තා ව්‍යාපාදී ඉගෙන ගත්තා සාරාම්භය කියන එක ඉගෙන ගත්තා. අහණුයි මමණුයි එක්කව වෙලා ඉන්න තැන කියන එක ඉගෙන ගත්තා. එතකොට ඔය අහණුයි මමණුයි එක්කව වෙලා ඉන්න තැන ඉගෙන ගත්තේ හේතුව අපි පස්සේ අවසානයේ මේක ඩයග්‍රෑම්ස් වල භාවිතා කරනවා. ඒ අහන් මමන් එක්කව වෙලා ඉන්න අවස්ථාවේදී මොකද වෙන්නේ කියන එක අපි කල්පනා කරනවා. අන්න ඒක සඳහා තමයි ඒක පැහැදිලි කිරීම කියන එක කළේ. එතකොට අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. එතන අපි මේ සූත්‍ර දේශනාවේ මේ දක්වා බැලුවේ කාරණාව මෙන්න මෙතන. මෙන්න මේ සංඥාවට සුභයි කියලා ගත්තා, නිත්‍යයි කියලා ගත්තා, අන්න එතෙන්දී සුඛයි කියලා ගත්තා. අන්න ඒක තමයි මේ කාම සංඥාව කියන එක අපි කතා කරන්නේ. කාම සංඥාව කියන්නේ. එතකොට ඊළඟට ආපහු තථාගතයන් වහන්සේ දේශනා කරනවා දෙවිනි කාරණේදී මහණෙනි ආර ශ්‍රාවකයන් මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ. යම් දිට්ඨි ධම්මික කාම කෙනෙකුට යම් සම්පරායික කාම කෙනෙකුට ඇද්ද? යම් දිට්ඨි ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද? යම් කිසි රූපයක් ඇද්ද? ඒ හැම සතර මහා භූතයන්ගේ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කියලා. මෙසේ පිළිපං ඒ පිළිවෙත බහුල කොට වාසය කරන ඔහුගේ සිත අරියත්ත කාරණේ පහකින් සම්පසාදේ ඇති කල්ලි හේතාත්මි විදසුන්නෝනි රහත් බවෝ පසක් කෙරේ ආනේ සමාපත්තියට සමවදින මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමානයෙන් යම් කාරණකින් ඊමානුන්ගේ උපදෙනට නිසි විපාක විඥානීය වීම මේ කුසල ආනේජ ස්වභාවයට පැමිණියවන්නේ මහන්නේ මේ දෙවෙනි ඒ ආනේජ සංඛ්‍යාත ප්‍රතිපදාවයයි කියන එක කියලා කිව්වා. ඒ කියන්නේ දෙවෙනි කාරණේ කියලා පෙන්වනවා මෙතෙන්ට ගමක් කරන්න පුළුවන්. පළවෙනි එකේදී අපි මොකද්ද කළේ? අපි දැක්කාර තුබහ කියන එක තියෙනවා මාරයාගේ කුකුල්කොට්ටු මේක ඇතුලේ තමයි මම ඉන්නේ. මම මේකෙන් පැන ගන්නවා. මේක ඇතුළටලා ඉන්නේ නැහැ මම පැන ගන්නවා අභිභූය කියලා කිව්වොත් මම මේකෙන් කොහොම හරි ගැලවිලා යනවා කියලා අදිෂ්ඨානයක් කරලා තමයි යා එකෙන් ගත්තේ. ඒ දෙවෙනි කාරණේදී බුදුහාමුදුරු දේශනා කරනවා මේ කතාව මේ කාම සංඥාවන් කියන්නේ මේ ඔක්කොම ඇතුළතදී මේ රූපේ හින්දා. කබලින්කාර ආහාරය නොවනවා නම් මේ කතාවක් මට නැහැ කියන එක කල්පනා කරනවා. ඒවා මේ ඇවිල්ලා මේ හැම යම්කිසි රූපයක් ඇද්ද මේ ඔක්කොම සතර මහා භූතය. ධාතු වශයෙන් මෙයා මේක කල්පනා කරනවා. මෙයා තේරුම් ගන්නවා මේ රූපේ නොවන්නේ නම් කාමේ කාම සංඥා කියලා කතාවක් ඇත්තේ නැහැ කියන එක. එතකොට ඒ කියන්නේ මෙන්න මේ දික්ටි අනුසේ දැන් මේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මෙන්න මේ පාර නිසා මෙන්න මේ රූපයට රූපේ නිසා මේ කතාව ඇවිල්ලා තියෙනවා. මම මෙහෙන් කරකෝල ඇවිල්ලා සුභයි සුඛයි කියලා අරගෙන ඇවිල්ලා දැන් මම පෙන්වන මේ දික්ටි අනුසේ නිසා මම මේ රූපෙට සුඛයි කියන කතාව එකතු කරගන්නවා. එතකොට මෙන්න මේ කතාවල ඔක්කොම මේ සුඛයි කියලා ගැනීමක් කියන එක වෙන්නේ නැහැ. ඉතින් අපි සුඛයි කියලා ගන්නෙ නැහැ මේක හරියට දන්නවනම් මොකද්ද? ජාති ඉඳන් ජරාවට යනවා කියලා දන්නවා නම් අපිට පේනවා මෙන්න මේ ඒරියා එක මෙතන කියනවා ඒරියා C කියලා හැදෙනවා ඒ ජරාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඒරියා එක. එතකොට ඒක ඇතුලේ ජරාව කියන එක දන්නවා නම් අපි මෙන්න මේ රූපයත් එක්ක යන්නේ නැහැ මේ විදිහට. අන්න ඒ අර්ථය මේ පුද්ගලයාට තියෙනවා. අන්න ඒක පහ කිරීම උඩ ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ දෙවෙනි ආනෙන්ජ සංඛ්‍යාතේ පරිපදාවයි කියලා බුදුහාමුදුරුවෝ මෙතනදී පෙන්නනවා. ආපහු තථාගතයන් වහන්සේ දේශනා කරනවා යලිදු මහණනි ආර ශ්‍රාවකතුමනි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ යම් ditta dhammika kaamayut yam samparayika kaamayutta yam ditta dhammika kaama sanyavukut yam samparayika kaama sanyavukutta yam ditta dhammika roopiyut yam samparayika roopiyutta yam ditta dhammika roopa sanyavukut yam samparayika roopa sanyavukutta මේ දෙකම අනිත්‍යය. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දිට්ඨි විසින් අභිනන්දනා කරන්නට නොසිදුවේ. අභිමානයෙන් කියන්නට නොනසිවේ. බැසගෙන සිටින්නට නොනසිවේ. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිබාන යෙම එම පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණුන්ගේ සිත. අරහත් කාරණේ පහදී. සම්පසාදේ ඇති කල්ලි හේතාත්මේ විදසුන් නොවන රහත් බව වූ පසක් කෙරේ. හේතවර වි ආපහු ආනෙන්ජයටම සමවදිනවා. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. ඒ කාරණේ මහණුන්ගේ උපදන්නට මේ නිසි විපාක විඥානයේ වේද ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණියවනේ. මහන්නේ මේ තුන්වෙනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාවයයි කියනු ලැබේ. දැන් මෙතෙන්දි ගන්නවා කාරණා තුනක්. එතින්දි ගන්නවා මේ කාමයේ කියන එක. දිට්ඨ දැන් තියෙන එකයි පස්සේ ඇති වෙන එකයි. කාම සංඥාව දැන් තියෙන එකයි පස්සට ඇති වෙන එකයි. ඊළඟට රූපය කියන එක දැන් තියෙන එකයි පස්සට ඇති වෙන එකයි. රූප සංඥාව කියන එක ඒ දැන් තියෙන එකයි පස්ස තියෙන එකයි හතර කාරණා හතරක් ඔය විදිහට දැන් තියෙන එකයි පස්ස එකයි වශයෙන් ගත්තොත් අටක් වෙනවා මේ විදිහට. එතකොට මෙතෙන්දි කියනවා මේ දේවල් ඔක්කොම රූප සංඥාව මේවා නාබිනන්දති නාබිවදති නජෝසාය තිට්ඨති. මේක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියන එක මේ විදිහට කල්පනා කරනවා. මෙන්න මේ විදිහට කල්පනා කරනවා නම් ඒ පුද්ගලයාට මේ ආනෙන්ජයට යන්න පුළුවන්, හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්, ඒ ධානයන්ට යන්න පුළුවන් කියන එක පෙන්නනවා. ඉතින් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ ওই මදේ කියන එක නිත්‍යභාවයට කියන එකට සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් එහෙම වෙලා තමයි මේ කතාව සම්පූර්ණයෙන් හැදිලා තියෙන්නේ. මේ සංඥාවන් මේ විදිහට පවතිනවා කියන එක. අන්න ඒ தත්ත්වයට Tamanට තේරෙනවා නම් අභිනන්දනා කරන්නේ නැත්තම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා. අර සමාධි භාවනා සූත්‍රය අපි කරපු දෙය නේද? මෙතන මේ පෙන්නන්නේ. මතකද? අර එතෙන් වෙන්නවනේ රූපේ සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. වේදනාවේ සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. සංඥාවේ සතුට සොයන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ කියන එක. අන්න ඒ විදිහට කරන්නේ නැත්තම් අපි දන්නවා මේකේ අපිට ඇති වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් රූපේ සතුට සෙව්වා නම් තමයි අපිට අර නන්දියක් එහෙම ඇති වෙන්නේ. එතකොට දැන් මෙතෙන්ද පෙන්වනවා මේ නන්දිය කියන එක නිරෝධ වෙනවා. ඒ නන්දි නිරෝධ වුණා නම් එතෙන් භව නිරෝධය කියන එක ඇති වෙනවා කියලා. භව නිරෝධයෙන් ජාති නිරෝධය ඇති වෙනවා කියන එක. උපාදාන වෙන්නේ නැහැ, භවයක් නැහැ, භවයක් නැත්නම් ජාතියක් නැති කියන අර්ථය. දැන් කල්පනාම කියන එක තියෙනවා. අන්න ඒ අර්ථය නිසා තමයි මේ පුද්ගලයාට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ කාරණාව භාවිතා කිරීමෙන් යන්න පුළුවන් කියන එක මෙතන පෙන්නනවා. මෙතන මේ වෙලා තියෙන්නේ අර රූපේට සුඛයි කියලා එකතු කරලා ගන්නා වූ දේ තියෙනවානේ. දැන් අපි කිව්වා මේ රූපේ මුලින් සුභයි කියලා ගත්තා. ඊට පස්සේ මෙහෙන් කරකෝල ආවන් පස්සේ දිට්ඨි අනුසයෙන් දැන් සුඛයි කියන එක එකතු වෙලා තියෙනවා. දැන් මෙයා මේ සුඛයි කියන කතාව ඒව ගන්නෙ නැහැ. නාබිනන්දති නාබිවදති නජෝසායතිත්‍ති කියන එක භාවිතා කර. ඒක නිසා එයාට මෙතන මේ ඒරියා 1 එක කියන එක මෙතන ඒරියා 1 එකක් කියන එකක් හැදෙනවා මේ ගින්දි ලෝභයත් එක්ක තියෙන ඒරියා එක. අන්නේ ඒරියා එක කියන එක අපි හදන්නේ නැතුව කෙනෙකුට ඉන්න පුළුවන් කමක් කියන එක තියෙනවා. ඊළඟට අපි හතරවෙනි කාරණයට ඊළඟ බලමු. මහණෙනි නැවතත් අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවකදේ මෙසේ කල්පනා කරන්න. මෙලෝ යම් කාමියොත්ෙද්ද, පරලෝ යම් කාමියොත්ෙද්ද, මෙලෝ යම් කාම සංඥාවොත්ෙද්ද, පරලෝ යම් කාම සංඥාවොත්ෙද්ද, මෙලෝ යම් රූපයොත්ෙද්ද, පරලෝ යම් රූපයොත්ෙද්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ෙද්ද, පරලෝ යම් රූප සංඥාවොත්ෙද්ද, යම් කම්පානවන ධාන සංඥාවොත්ෙද්ද, යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද, යම් මේ ආකින්චන්නායත සමාධියක් වෙද්ද, ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ ඒතං සන්තං ඒතං ප්‍රණීතං කියලා ගන්න. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පාදි පැහැදීම ඇති කල්ලි මේ භවයේදීම ආකින්චන්නායතන සමාධියට පැවෙනවා. එහෙමන ඇවිල්ලා ප්‍රඥාවෙන් මිදෙනවා. එහෙමත් නැත්නම් ශාරීරික මිදීමේ මරණයන් මතු යම් කාරණකින් ඕගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානි ආකින්චන්නායතන කුසල විඥානට සමාන වේ යන මේ කාරණිය ඇත්තේ. මහණී පළමුවන ආකින්චන්නායතන සමාධියට හිතුව ප්‍රතිපදාවයයි කියන ලැබී කියලා පෙන්වනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ පුද්ගලයා අර සංඥාවන් කියනේම ලාභයක් කියලා යා ගන්නේ නැහැ. සංඥාවන් ලාභයක් කියලා නොගෙන තමයි මේ විදිහට වෙන්නේ. එතකොට මෙතන මේ ධර්මයේ ඔයගොල්ලෝ බැලුවොත් එක පැත්තකින් ඔයගලන්ට පේනවා ඒ සංඥාව ලාභයක් කියලා ගන්නේ නැහැ කියලා කිව්වහම එක පැත්තකින් පේනවා මම සංඥාව ලාභයක් කියලා හිතුවොත් මං හිතන කොහොම හරි මට ඉන්න පුළුවන් ගේ කියලා කතාව. ඒකනේ මම ගන්න හත්වෙනි ධානයට ගිහිල්ලා හරි මට ඉන්න පුළුවන් කියලා. ඒතර කවුරු හරි කෙනෙක් මේක එහෙම නෙමෙයි කියලා තේරුම් ගන්නවා කියලා කියන්නේ ඔය බුදුහාමුදුරු දේශනා කරනවා අදෝසී කියන එක. එතන පෙන්නනවා මේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණ අයං අදෝසෝ කියලා. මම මොකක් හරි එකක් හොඳයි කියලා ගත්තොත් මට ඒකෙන් ද්වේෂය ඇති වෙනවා. මං කිව්වෙ මනුස්සෙද්දියා බලලා මෙයා හොඳයි කිව්වා නම් ඊළඟ පාර ඊළඟ රවුමෙදී අර ලපේ නැත්තම් හොඳයි කියලා හරි මොකක් හරි අදහසක් ඕගලන්ට එනවා. ඒක නිසා ඕගලන්ට දෝමනස්සයක් තියෙනවා. ඕගොල්ලෝ ගෙදරට ගිහිල්ලා ඔන්න බඩුවක් ගේනවා. ඉතින් අද කාලේ බඩු ලාබෙටත් දාලා තියෙනවනේ පිළක් ඒවා නේද? ඉතින් ගන්නව අරගෙන ඇවිල්ලා බැලුවාම ගෙදරගෙනලා බැලුවාම සූචිය දැම්මම වැඩ කරන්නේ නැහැ. නේද? ද්වේෂණිය ඇති වෙන්නේ. මේ වගේ ජරාවල් විකුණනවා කියලා නේද? එතකොට රූප වශයෙන් ඔබලට ගත්තාම පේනවා. මෙතන මම මොකක් හරි එකක් ලාභයි කියලා ගත්තනම් මට දුක්ඛෙම තමයි ඇති වෙන්නේ කියලා. ඉතින් එහෙනම් මට ඒ රූපයත් එක්ක ඉන්න බෑයි කියන එක පේනවා. ඊළඟට ගත්තාම ඔයගලන්ට පේනවා රූපය අල්ලලා පැත්තකට දාලා මේ ධානයෙන් ගත්තාම ඕගොල්ලෝ කල්පනා කරනවා මේ මම ප්‍රථම ධානයේ ඉන්නේ. තවත් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ ඔයිට වඩා හොඳයි මේ. මම දෙවෙනි ධානයේ හිටිය මට බොහොම සැපයි කියනවා. දෙවෙනි ධානයේ එක්කෙනා උදාන් ගන්නකොට තුන්වෙනි ධානයට ගිය එක්කෙනා ඇවිල්ලා කියනවා අයියෝ ඔයිට ඕක මොකද්ද මං මේ තුන්වෙනි ධානයේ හිටිය බොහොම සැපට සුඛය හිතුවා කියලා. ඉතින් ওই විදිහට ගිහිල්ලා එන්න එන්නම බැලලාම ඕගලන්ට පේනවා මේ එකම ධානයක්වත් ගත්තාම වැඩක් නැහැ බුදුහාමුදුරු පෙන්නනවානේ මොකද නිරෝධිය තමයි මොකද කියලා. නිරෝධිය කියලා කියන්නේ මේ නිරෝධ සමාපත්තිය නෙමෙයි කවදාවත් නැති නිර්වාණය කියන එක තමයි මේකේ හොඳයි කියන්නේ. ඒ කියන්නේ කම්පිටිෂන් එක දිනන්න බෑනේ. කම්පිටිෂන් එක දිනන්න බෑයි කියලා තමයි මේ අතාරින්නේ. ඉතින් අතාරිනවා කියන එක ගත්තාම ඔක වෙන්නේ මොකද්ද? මෙතන මේ වේදනාවක් පැත්තෙන් ගත්තාම අපි ගමුකෝ ඊළඟ ඩයග්‍රෑම් එක ගමු. එතකොට මෙතන ඕගලන්ට පේනවා මේ සාරාම්භයේ කියන කතාවේදී අපි හිතමු දැන් මට අභිජ්ජාව කියන එක නැහැ. ව්‍යාපාදයේ කියන එක නැහැයි කියලා මේ අවස්ථාව වෙනකොට අභිජ්ජා ව්‍යාපාද දෙක නැහැ. මට නැති කියන එක නෙමෙයි. අපි හිතමු නැති කියලා. ඒ දෙක නැති වුණත් මගේ මේ රෝධ කැරකිල්ල මේ සාරම්භය නිසා සිද්ධ වෙනවා. පළවෙනි එක එපයි කිව්වත් දෙක එපයි කිව්වත් මේක නිසා මෙතනින් හැදෙන පොඩියට රවුමක්. කම්පිටිෂන් එක නිසා. ඒ කියන්නේ මම අර වේදනා දෙකක් ගැන සසඳීමක් තිබුණා නම් මට කම්පිටිෂන් එකක් තියෙනවා. ඒක නිසා මේ පැත්තෙන් හැදෙන විඥානයක් සකස් වෙලා එතන මේ පැත්තෙන් මෝහයෙන් කරගින්නම් කියන කතාව තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා. මේක මෝහයේ කතාව. එන්ද මේක තුන් පැත්තකට පේනවා නේද? දැන් අභිජ්ජා පැත්තෙන් පේනවා, ලෝභ පැත්තෙන්, ව්‍යාපාද පැත්තෙන්, ද්වේෂ පැත්තෙන්, මේ පැත්තෙන් ගත්තාම මෝහ පැත්තටයි තියෙන කියන අර්ථයෙන් ඔයගලන්ට පේනවා. එතකොට මේ පැත්තෙන් මෙහෙම වුණාම කරගින්න ගත්තාම Tamanට පේනවා මම කොයි එකක් හරි සසඳලා බැලුවා නම් වේදනා දෙකක් මගේ පෙර කායික වේදනාවයි දැන් කායික වේදනාව ගත්තාම මේක ගලපන්න බෑ. එතකොට දැන් මම මේකට එක එක දේවල් කරනවා. දැන් මගේ හැමත මොකක් හරි වෙනසක් නම් මම හැම වෙන ආකාරයකට සොෆ්ට් කරලා හරි බලන්න හදනවා. නමුත් ඔය කොයි ආකාරයකට ඔක්ක මැච් කරන්නේ. දැන් ටේස් බඩ්ස් නිසා ගිහිල්ලා තිනවා ඕ දේ ගත්තොත් ඉස්සර කාලා මේ විදියයි දැන් කනකොට මේ විදියයි. ඒක නිසා අපි දානවා කො සෝස් ටිකක් හරි මොනවා හරි ටිකක් දාලා කොහොම හරි අර ගැම්මකට ගණ්ඩ හදනවා. ඒ කොච්චර ගණ්ඩ ගත්තත් අරක ගණ්ඩ බෑ. මොකද මේක වෙන රහක්. හරි ඉස්සලා තිබුණේ මේක පියෝ ටේස් බඩ්ස් හොඳින්ද ඇති වෙනවා. ඒක ගන්න බෑ මේකෙන්. එතකොට ඕක නිසා මේ පේනවා මේක දිනන්න බෑ. මෙතන මේ කම්පිටිෂන් එකක් තියෙන්නේ. ධ්‍යාන වශයෙන් ගත්තත් එකකට වඩා අනිත් එක හොඳයි කියන එක කියන්නේ. එතකොට අන්නේ අර්ථයෙන් ගත්තාම මට මේක දිනන්න බැරි නම් මම කල්පනා කරනවා එහෙනම් මේ කම්පිටිෂන් එක දිනන්න බැරි කම්පිටිෂන් එකක් නම් එහෙනම් මේක සිසේෂන් එක. මේ වේදනාවේ යම් කිසි නතර වීමක් තියෙනවද ඒකම තමයි මට දිනන්න පුළුවන්කම තියෙන්නේ. ආන්න ඒක තමයි රේතං සන්තං ඒතං පණීතං කියලා කිව්වේ මේවා නිරුද්ධ වෙනවා නම්. ආන්න ඒක එතන හොඳයි කියලා මේ ආකින්චන් ආයතනයක් තියෙනවද? ඒක හොඳයි කියලා. ඒ කියන්නේ වේදනාව ගැන කම්පිටිෂන් එක දිනන්න බැහැයි කියන එක. තේරුම් අරගෙන. එතකොට එහෙමනම් අපිට මේ ධර්මයේ තවදුරටත් තේරුම් ගන්න අපි යමු මේ හතරවෙනි ස්ලයිඩ් එකට. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ අහංකාරය නිසා මමංකාරය වෙන හැටි මේ පෙන්වන්න හදන්නේ. අහංකාරය මමංකාර වෙන හැටි. ඔය පිටකෝපදේශයේ පෙන්නනවා බවං භෝගංච ඕකාර අහංකාරස්ස පදට්ටානං කියලා. ඒ කියන්නේ භවයේ කියන එක අපේ පැවැත්ම කියන එක තියෙනවා. ඒකයි දැන් මෙතන නම් මේ වේදනාවත් එක්ක ලකුණු කරලා තියෙනවා භවය කියන එක. භෝගංච කියලා ගවම් භෝගේ කබලින්කාර ආහාරය තියෙන තැනට භෝගය කියලා ගත්තා. භෝගයන් කියනවා අපි දන්නවනේ ප්‍රොපර්ටිස් කියලා කියන්නේ අපි මනවඩන ආරූප ඒවා භෝගය කියන එක තියෙනවා. භවය කියනකොට ගන්න පුළුවන් අර අවුරුදු 16ක ලස්සන ගෑණු ළමෙක්. ඒක නිසා යාගේ අහංකාරය කියන එක තියෙනවා කියලා අපි දන්නවනේ. එතකොට ඊළඟට අපි ওই දෙක නැතුව මේ භවයේ භෝගී කතාවක් නැතුව අපි හිතමු ඕකෙන් අයින් වෙලා අපි මේ ආකාසඤ්ඤායතනෙ වාගේ රූපයත් එක්ක ඇති වෙන වේදනාවක් නෙමෙයි ආකාසඤ්ඤායතනෙ වාගේ තැනකට ගිහිල්ලා ඉන්නේ. අන්න ඒක නිසාත් අපිට අහංකාරයක් තියෙනවා. කොහොමද ඒක වෙන්නේ? දැන් ඕගොල්ලෝ ආකාසඤ්ඤායතනෙට ගිහිල්ලා බොහොම සන්තෝෂයෙන් තව එක්කෙනෙකුට ගිහිල්ලා කියනවා මං අද නම් බොහොම හොඳයි මං කළු පාට මේ විදිහට දැක්කම මං ආකාසඤ්ඤායතනෙ මේ විදිහට බොහෝ වෙලාවක් මං හිටියා මට බොහොම සැපයි කියලා. අනේ අර මනුස්සයා ඔලුවත් කහලා කියනවා අනේ මං දැන් අවුරුදු 7ක් භාවනා කරනවා මට තාම එක දවසක්වත් ඔතෙන්ට යන්න බැරි වුණා. ආ එයාට වෑ මට පුළුවන් නේ. දැන් ඒකත් එක්ක ඔන්න අහංකාරය කියන එක අපි දාගත්තා. ඔන්න ඔහේ අපි අහංකාරය. අනිත් එක්කෙනාට බැරි නම් අපි මට පුළුවන් නම් අහංකාරය. එතකොට මේ ධානය නිසා ওই කතාව තියෙනවා. එතකොට මෙතන පෙන්නනවා මේ භවයයි භෝගයයි යා ඕකාරයයි නිසා අපිට අහංකාරය කියන එක ඇති වෙනවා කියලා. අරවට අනිත් පැත්තෙන් අර රූපකාය වශයෙන් ගත්තොත් අර අවුරුදු 16 ගෑන ළමයා ගන්න එයා ලස්සනයි කියලා එයාගේ අහංකාරයක් කියන එක එයාට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක එහෙම වෙන්න නම් වෙනසක් තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මගේ ගෙදර තියෙන බෙන්ස් කාර් එකක් නම් අල්ලපු ගෙදර බෙන්ස් කාර් එකක් නැත්තම් ආන්න එතෙන්දි මගේ අහංකාරයක් තියෙනවා. හැබැයි හැම ගෙදරම එකම જાති බෙන්ස් කාර් එකක් නම් තියෙන්නේ මොකක්වත් වෙනසක් නැහැ. මොකටද අහංකාරය? නරයට තියෙන එකයි මට තියෙන එකයි කියන එක තියෙනවා. ඒ වගේ තමයි රූප කායේ අර ඉනීක්විලිටි එකක් තියෙනවා. අරයට වඩා මගේ මොකක් හරි එකක් ලස්සනයි. අන්න ඒකත් එක්ක තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතනින් පෙන්නන මේ භවයයි භෝගයයි වෝකාරය නිසා අහංකාරය කියන එක ඇති වෙනවා. එතන පෙන්නනවා මේ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේයි කියලා ওই පිටකෝපදේශයේ සිංහල පොතේ පිටු 132 මේකේ ලකුණු කරලා තියෙනවා. පුරුෂ ඉන්ද්‍රියන්ත ඒක මේ තණ්හාවට පදට්ටාණිය වෙනවා කියලා. පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තමයි මේ පෙන්නන්නේ. ඒක අහංකාරයට පදට්ටාණිය වෙනවා කියලා. ආසන්න කාරණා. එදෙන කියනවා මේ පිරිමියෙක් නම් ගැහණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. ගැහණිය නම් පිරිමිය හා සම්බන්ධ වූ දෙයක් ඇත කියලා. මේ විදිහට මේ පුද්ගලයා මේ අභ්‍යන්තරේ ඇලෙනවා කියලා මෙන්න මේක තමයි අහංකාරය කියලා කියන්නේ කියනවා. එතකොට ඔය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ පුද්ගලෙක් දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් මිනිස්සෙක් දිහා බලනකොට පුරුෂයා දිහා බලන එක්තරා ආකාරයකට මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දැස බැලුවාම මේ පුද්ගලයාට වෙනස් ආකාර වූ සිතුවිලි ඇති වෙනවා. මම කාන්තාව කියලා හිතාගෙන පුරුෂයා දැස බැලුවාම මේ පුද්ගලයාට වෙනස් වූ සිතුවිලි යට ඇති වෙන පටන් ගන්නවා. ඔන්නේ අපි සිතාගෙන බැලීම උඩයි මේක ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර ඩයග්‍රෑම් එක ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් මේ වගේ ඩයග්‍රෑම් එක මේ උඩින් තියෙන අපි ගම මේක කියලා. මේක උඩින් තියෙන ඔක්කොම ඔයගොල්ලෝ කපාගෙන ආවා කියලා කියන්නේ මේව එකක්වත් මට එපා. ඒ රූප වේදනා වයි පහ කියලා කියන. මෙහෙම කිව්වහම ඕගලන්ට සිතුවිල්ල පහළ වෙන්නේ නැහැ. ඒත් පහළ වෙනවා. මොකද? මෙන්න මේ ඉදන් සත්‍යය තුල තියෙන ඕගලන්ගේ පූර්ව කර්මය. ඉදන් සත්‍යය කියලා කියන්නේ ඕගලන්ගේ පෙර කර්මය. මම පුරුෂයා අරයා ගෑණිය කියන කතාව ඕකේ තියෙනවා. එහෙම නැත්නම් මම කාන්තාව කියන කතාව ඕකේ තියෙනවා. මේක ඇතුලේ තියන් අපි සංස්කාරයන් කරනවා. මෙතන මේක ඉඳගෙන අපි බලනවා. අර පිටතට අර පුද්ගලයා දිහා බැලුවයන් පස්සේ මොකද වෙන්නේ? Tamanṭa e situili wedenṭa paṭan ganna. ඔක අපි පුරුදු වෙලා තියෙනවා මේ. gedara තියෙනවා. වතු පිටියේ තියෙන දේවල් වලින් ඉඳන් පුරුදු වෙලා තියෙනවා. දැන් එළියේ තනකොළ ටිකක් තියෙනකොට පුරුෂයා කල්පනා කරනවා මේව මගේ වැඩ. මේව මම තමයි කරන්න ඕනේ. එතකොට දාගන්නවා අර අරයට බෑනේ ඒව කරන්න ඕවාගේ ලෝන් මූවර් එක තල්ලු කරන්න එයාට අමාරුයි. නේද? එතකොට අර පුරුෂයාගේ ශක්තියත් එක්ක යා ලොගෝට එක දාගන්න තියෙනවා. දැන් කාන්තාව අල්ලගෙන ඉන්නවා. ආ අපේ මහත්තයාට ඕවා උයන්න මොනක්වත් එයා දන්නේ නැහැ. සම්බෝලයක්වත් හදාගන්න බෑ. නේද? මට තමයි ඕවා පුළුවන් කියලා එයා අල්ලගෙන ඉන්නවා. ඒ පැත්තේ පුසේ බිගං කෝප්පාරව මෙව දකින්නකොට එයාට ඒක තියෙනවා. ඒ වයින්ම පටන් අරගෙන තියෙන්නේ මේක. ඒ විදිහටම තමයි අපි හිතන්නේ. එතකොට අපි දැන් කාන්තාවක් දැස බලනකොට පුරුෂයා ඒ විදිහට හිතන්නේ. පුරුෂයෙක් දිහා බලනකොට තව විදිහකට. එතකොට බුදුහාමුදුරුව පෙන්නවා මෙතන මේ විදිහට මේ පුද්ගලයා මේ අභ්‍යන්තරේ මේ විදිහට ඇලුනා. අභ්‍යන්තරේ ඇලිලා බාහිර දේවල් දිහා බලනවා. බාහිර දේවල් දිහා බලනවා කියන්නේ අර අවුරුදු 16 ගෑනු ළමයා එයා ලස්සනයි කියලා නිකන් අහංකාර වෙලා ඉන්නව විතරක් නෙමෙයි. එයා පාරේ යනකොට එයා කල්පනා කරනවා අනිත් අය මන් දිහා බලනවද කියලා. බලනවද කියලා හැරිලත් බලනවා කියන අන්න සූත්‍රයක් ඒ බුදුහාමුදුරුව පෙන්නනවා. ඒ කියන්නේ එයා කල්පනා කරනවා අනිත් අය මන් දිහා බලනවා කියන එක මම නම් දැක්කා ඉස්සර ටීවී එක බලන කාලේ. ඒක නිලියක් වගේ ඉන්ටර්වියු කළා. ඒ නිලිය දැන් වයසට ගිහිල්ලා. එයා ඉන්ටර්වියු එකදී කියනවා මේ නිවුස් වලට කරන ඉන්ටර්වියු එකදී එයා කියනවා කවුරු හරි බලන්නේ නැත්තම් වැඩක් නැහැ කියලා. ඒකෙන් කවුරු හරි බලන්න ඕනේ. එතකොට අන්න ඒක සඳහා තමයි දේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ එයා බලන මන් දිහා බලනවාද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන ওই අඟුත්තනිකා සූත්‍ර දේශනාවක ඒ ස්ත්‍රිය කියන එක නේද? ඒ ස්ත්‍රීත්වය ඉක්මවන්නේ නැතුව පිටත බලනවා කියන්නේ පුරුෂයා දෙස බලනවා කියන එක. පුරුෂයාටත් කිව්ව කතාව තමයි. පුරුෂයා පුරුෂත්වයේ ඉක්මවන්නේ නැතුව ස්ත්‍රී දෙස බලනවා. ඒක වැළුවාම ඉතින් යාට මේ මමංකාරය කියන එක ඇති වෙනවා. මෙතන පෙන්වනවා මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයයි. මේ මමංකාරයයි. අර විදිහට බාහිර දේවල් සොයනවා. දැන් බලන්න අහංකාරය නිසා මේ මමංකාරය කියන එක ඇති නැහැ කිදී. දැන් ඔයාලට මතකයි මමංකාරය ගැන අපි පැහැදිලි කළා කලින්. අර පරිග්‍රහය ගැන කතා කරනකොට මතකද? මතක නැහැ නේද? අර මේ ඩයග්‍රෑම් එකේ ගලේ පරිග්‍රහය කියන එක පැහැදිලිකොට බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා මට මමංකාරයක් ඇති වෙනවා. මමංකාරය නිසා සුඛ සංඥාවක් ඇති වෙනවා. ශ්‍රාස්සෝ ස්පර්ශ අනුපගමන ලක්ෂණ සුඛ සංඥා කිව්වා නේද? එතකොට මෙතෙන්දි මේ පරිග්‍රහය කිව්වම අර මිනිස්සෙක් දිහා බලනවා. ඒ මිනිස්සයා කොයිලාවකත් කියන්නේ මගේ යතන මෙතන බලන්න කියලා. මගේ පාවිච්චිය සඳහා මම බලලා exclusive use for oneself. තමන්ගේ පාමයක සඳහා අරගෙන ඊට පස්සේ ඒක නිසා තමන්ට මමංකාරයක් ඇති වෙනවා. ඒ මමංකාරයෙන් සුඛ සංඥාවක් ඇති වෙනවා. සුඛ සංඥාව තුනම ආපහු ස්පර්ශයට යනවා කියලා. මේක හරියට මේ කොටුව ඇතුලේ කැරගෙනවා වගේ තමයි. ඉතින් අහංකාර වුණාමත් ඒක තව තියෙනවා. දැන් අහංකාරය කියන එක අපි කියමු මෙතන පල්ලෙහා මෙහෙම තියෙනවා කියලා. ඒතර අවුරුදු 16 ගෑනළමේ මම අහංකාරයි. එයා කල්පනා කරනවා මම මේ අහංකාර වෙලා මම මෙහෙම වෙලා තින්නේ මම අතීතයේ දන් දීලා මේවා කරලා. ඒතර අහංකාරය වුණායින් පස්සේ එයා ඒකෙන් ඇති වෙන අත්ත් සංඥාව කියන එක. අත්ත් සංඥාවේ ලක්ෂණය තමයි ධම්මේසු උපගමන ලක්කන අත්ත් සංඥා කියන්නේ. එතකොට මේ සංඥාවන් නිසා තමයි සංඥා චේතනාවන් නිසා තමයි සංඥා චේතනා තමයි ධර්මය කියලා. එතකොට ඒකට ආපහු ගමන් කිරීමක් කරනවා. ඒ කියන්නේ මම අතීතේ දන් දීලා ඒ වගේ සිල් රැකලා ඒ වගේ දේවල් කළා තමයි මම අද ලස්සන වෙලා ඉපදිලා තියෙන්නේ. ඒ පාර දැන් මම ආපහු අතෙන්ට යනවා. දන් දීම සිල් රැකීම කියන ඒ පැත්තට යනවා. මොකටද? ආපහු ලස්සන වෙලා ඉපදෙන්න. ආපහු බල්ල මැදගත්තා වගේ නේද? ඉවරයක් නැහැ. ආපහු ලස්සන ඉපදෙනවා. ආපහු අතෙන්ට යනවා. එතකොට මෙතන මේ දෙපැත්තට කරකීම තමයි. අහංකාරය මෙහිම කරකෙන්න ගන්නවා, මමංකාරය මෙහිම කරකෙන්න ගන්නවා. මේ දෙන්න එකට එක්කව වෙලා වැඩ කරනවා. පේනවද? පොඩියටම පේනවා. මමංකාරය මෙහිම ආව, අහංකාරය මේ පැත්තට එකට එක්කව කරනවා. එතකොට දැන් මෙතන පෙන්නනෝ යන් තස්ස සාරජ්‍යතු බහිද්දා පරියසති අයම් මමංකාරෝ කියලා වෙන්නවා. මේ විදිහට මමංකාරය. දැන් අපි තේරුම් ගත්ත මෙතනින් එහෙනම් අපිට මේ භවයේ භෝගයේ ඕකාරයෙන් සාහංකාරය කියන එක ඇති වෙනවා. ආහංකාරය ඇතුණයෙන් පස්සේ අපි මම පුරුෂයා කියලා හිතාගෙන ස්ත්‍රී දේශ බලනවා. මම ස්ත්‍රී කියලා හිතාගෙන පුරුෂයා දේශ බලනවා. ඒක නිසා මට මමංකාර කතාවක් ඇති වෙනවා කියන එක තමයි මේ ඩයග්‍රෑම් එකේ පෙන්නන්නේ. දැන් මේ 1 2 3 කියන එක පොඩ්ඩක් බලන්න. මේ 1 2 3 කියන එක මතක තියාගෙන බලන්න. දැන් මේවා මෙහිම වෙනකොට මේවා ඔක්කොම රින්ගනවා පරාමාසයට. මේ දෙකේ තියෙනා වේ වේදනාව අගයන් කියන ඒවා පරාමාසයට ඇතුළේමක් කියන එක තියෙනවා. මේක අපි අංශක 90කින් කරකෙවොත් ඕගලන්ට හම්බ වෙනවා මෙන්න මේ ඩයග්‍රෑම් එක. 1 2 3 දැන් ආපහු තියෙනවා. දැන් වේදනාව වෙනකොට මෙතන ලකුණු කරලා තියෙන පරාමාසය කියන එක. මොකද වේදනාව පරාමාසය ඇතුළට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන පෙන්නනවා සම්බන්ධතාවයක්. පානාතිපාතිය තියෙනවා නම් අපිට දේශය කියන එක ඇති වෙනවා. ද්වේෂය තියෙනවා නම් පානාතිපාතිය කියන එක ඇතුළ දෙපැත්තට යනවා. දැන් ඕගොල්ලෝ සතෙක්ව මරනවා නම් එහෙම නිතරම ඕගොල්ලන්ගේ කුකුළු දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක් කරදර කරනවා නම් ඒකව තමයි ඉස්සෙල්ලා මරන්නේ. පානාතිපාතිය නිසා ද්වේෂය, ද්වේෂය නිසා පානාතිපාතිය. අදත්තා දානිය නිසා ලෝභය ඇති වෙනවා, ලෝභය නිසා අදත්තා දානිය ඇති වෙනවා. මිච්ඡා දිට්ඨිය කාමී වරදවා හැසිරීම නිසා මෝහය කියන එක ඇති වෙනවා. මෝහය නිසා කාමී වරදවා හැසිරීම කියන එක තියෙනවා. අපි කිව්වා අඩු ගානේ එකපාරක් හරි කාමී වරදවා හැසිරීම කියන එක මනස කරලා තියෙනවා කියන එක. එතකොට අපි අර හදපු ඩයග්‍රෑම් එක 1 2 3 අර අංශ කණුවකින් කැරකෙනවා කියවනේ. අංශ කණුවකින් කැරකෙනවා කියලා කියන්නේ මේක හිතන්න බලන්න මේ කබලින්කාර ආහාර සංඥා මනෝ සංචේතන ඒ පැත්තෙන් ලණුවක් දාලා මම මේ පැත්තට පල්ලෙහා ඉඳන් අදින්. ඇත්තදම මේක පෙරලෙනවානේ. ආන් ඒ වගේ තමයි අර අභිජ්ජාව කියන එක උඩ එකහුව වෙන්න ගන්නවා චේතනාවත් එක්ක. ඒ වෙනකොට අර ලණුවක් දාලා ඇද්දා වගේ තමයි මේ විදිහට පෙරලීමක් කියන එක වෙන්නේ. එතකොට මේ පැත්තෙන් ඕගලන්ට පේනවා පානාතිපාතේ අදත්තාදානි කාමයේ වර්ධව හැසිරීම කියන එක. එතකොට මෙතන මේ පෙන්වන්නේ මේ ඩයග්‍රෑම් එක හැකිලෙන විදිය. එක පැත්තකින් අපිට මෙහෙම චප්ප වෙනවා කියලා හිතුවොත් පේනවා. කොහොමද එහෙම චප්ප වෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ගෙදර කුකුලෙක් ඉන්නවා නම් ඌව මරාගෙන කනවා නම් ඔන්න ඔයගොල්ලෝ පානාතිපාතේ කියන එක කරා. කුකුලා කොයි වෙලාවකවත් කිව්වේ නැහැ මාත්‍ය මගේ මස්ටික් ගන්න කියලා. ඒක නිසා ඔයගොල්ලෝ අදත්තා දානිය කළා. එතකොට පානාතිපාතේ කළාම මේ පැත්තට ඔයගොල්ලන් වෙන අදත්තා දානිය මේ පැත්තට ඇදිලා එනවා කියන එක තියෙනවා. එතකොට මේ විදිහට මෙහෙම ඇක්ලීමකුත් තියෙනවා. එතකොට මෙතන යටින් තියෙනවා මෙතන මේ ද්වේෂය කියන එක ලකුණු කරලා මේ පැත්තෙන් ලකුණු කරලා තියෙනවා මෝහය කියන එක. අර ඉස්සර ඩයග්‍රෑම් එක පෙරලුනහම ඕගලන්ට පේනවා මෝහය කියන එකට එනවා කියන එක. ඒ කියන්නේ ওই අත්ත් සංඥාව නිසා අපිට මෝහය කියන එක ඇති වෙනවා. අත්ත් කියලා ගැටීම හේතු කොටගෙන. එතකොට මෝහය නිසා තමයි විපානාතිපාතා වගේ සංස්කාරයන් කියන එක කරනවා කියන එක තියෙන්නේ. දැන් මෙතන මේ ලකුණු කරලා තියෙනවා පළවෙනි කාරණේ. මේ පළවෙනි කාරණේ දීලා තියෙන්නේ කැමති නම් ලියා ගන්න ඒක පෙන්නනවා. පෙර වූ මෝහේ වරහණක් ඇතුලේ දාලා ලියාගන්න දෝෂ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියාගන්න පානාතිපාතේ කියලා. පෙර වූ මෝහේ දෝෂ සහිතව ජීවත් වීම පානාතිපාතේ කියන්නේ. එතකොට මේ කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ අර සික් සංඥාව මගේ කියලා අරගෙන ජීවත් වීම. ආකාස සංඥායතන සංඥාව පවා මගේ කියලා ගත්තා. ආන්න ඒක තමයි මේ පෙන්නන. එතකොට ඒක සම්බන්ධ වෙලා තියෙනවා මෙතන පානාතිපාතිය කියන එකට. මම මොකක් හරි එකක් ගත්තොත් මොකද වෙන්නේ? මගේ විඥානය එතන පිහිටවන නාම රූප ධර්මයන් ඇති වෙලා උපත්ති කියන එක ඇති වෙනවා. කියන්නේ මගේ මරණය මම හදාගත්තා වගේ නේද? පානාතිපාතිය ඒ අර්ථයෙන්ම ඔයගලන්ට පේනවා. ඊළඟට දෙවෙනි කාරණේ ඔයගලන්ට පේනවා. එතන පෙන්වන්නේ දැන් අවිද්‍යාව ඒකේ වරහණක් ඇතුළේ දාලා ලියා ගන්න පුළුවන්. දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දාන ලෝභ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න අදත්තා දානිය කියන එක. ඒ කියන්නේ අදත්තා දානිය කියලා කියන්නේ මොකද්ද? රැකියාවක් කරගෙන මුදල් උපයාගෙන ජීවත් වෙනවා. දැන් කරන්නේ ඒක නේද? දැන් අවිද්‍යාව අදත්තා දානිය කියන්නේ රැකියාවක් කරගෙන ජීවත් වෙනවා කියන එක තියෙනවා. රස්සාව අතහරින්න කියනවා නෙමෙයි. මේ දේ තේරුම් ගන්න ඕනේ. මේක තමයි අපි කරගෙන ඉන්නේ. දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දාන. ඒ කියන්නේ මේ උඩ ලයින් එක ඕගලන්ට දැන් පේනවා අදත්තා දානේ කියන එක. දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම. මේක තමයි අපේ ලෝභය කියන එක. ඒකට උඩිනුත් මේ වගේ සම්බන්ධ කව් එකක් වාගේ කියන සම්බන්ධ වීමක් තියෙනවා. කාරණා තුනකින්. තුන්වෙනි කාරණේට එනවා කාමී වර්ධව හැසිරීම. ඊළඟට හයිබන් එකක් දාලා ලියාගන්න කාම සංඥාව. මෙහි ඇලීම අභිනිවේෂය කියන එක. ඒ කතා කරන්නේ මේ බොඩ් මැද්දේ තියෙන ලයින් එක නේද? කාමයේ වර්ධව හැසිරීම. ඒක නිසා අපිට කාම සංඥාවන් කියන ඒවා තියෙනවා. ඒකේ ඇලීම කියන එක තමයි මේ අභිනිවේෂය කියලා කියන්නේ. දැන් ඔන්න ඔය කාරණා තුන. ඒ කියන්නේ අභිනිවේෂයයි අවිද්‍යාවයි මෙතනින් තිබෙනා වූ මෝහයයි. මේ තුනම මේ ඉදන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථිය ඇතුළට ඇදෙන. මෙන්න මේ කාරණා තුන නිසා මේ පරාමාස කාය ග්‍රන්ථිය මේක ඇතුළට ඇදීපක් කියන එක සිද්ධ වෙනවා. පරාමාස කාය ග්‍රන්ථිය ඉදන් සත්‍යයට ඇදෙන්න කාරණාවන් තුනක් තියෙනවා. මොනවද කාරණා තුන? අවිද්‍යාවයි, අභිනිවේෂයයි, මෝහයයි කියන එක. ඒ කියන්නේ මේ ඩයග්‍රෑම් එක 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 විදිහට ඇකිලෙන. මේ පැත්තට ඇකිලීමක් කියන එක තියෙනවා. ඒක ඕගලන්ට මේ කාරණාවෙනුත් පැහැදිලි කළා, මෙතනනුත් පැහැදිලි වෙනවා. මෙතෙන්දි කොහොමද පැහැදිලි වෙන්නේ? අවිද්‍යාව තියෙනවා නම් ඕගොල්ලෝ ගත්තොත් හතරවෙනි පාර විඥාන ආහාර පාර. අවිද්‍යාව නිසා ඕගලන්ට මෝහය කියන එක ඇති වෙනවා. දැන් මෝහය කියන එක ඇති වුණාන් පස්සේ මේ භවයේදී මෝහය ඇති වුණා, ඊළඟ භවයට ඕක අවිද්‍යාව බවට පත් වෙනවා. ඒ කියන්නේ එහෙම නැත්තම් මේ මොහොතේදී ඕගලන්ට පෙර වූ අවිද්‍යාවක් තිබුණා. ඒ අවිද්‍යාව නිසා දැම්මට මෝහයක් ඇති වුණා. ඒ මෝහය නිසා සංස්කාර හැදිලා අපි ආපහු අවිද්‍යාව කියන එක ඇති වෙනවා. එතකොට එහෙනම් මේ පැත්තට මේක ඇකිලීම කියන එක ඒක පැත්තකින් පේනවා. විඥාන ආහාර පාර කල්පනා කරනවා. අනිත් අතට ගත්තාම මේ පරාමාසෙ මේ අභිනිවේෂය නිසා හරියට අභිනිවේෂය කියන්නේ ඇලීමක් නේද? සංස්කාර වලට ඇල්ලලා. ඒක නිසා මේක ඉදන් සත්‍යය ඇතුළට ඇදෙනවා කියන එක තියෙනවා. එතකොට පරාමාසෙ ඉදන් සත්‍යයට ඇතුළට ඇදෙන්නේ ප්‍රසන්න මොහොතේ කියේ. මේ දැන් මොහොතේදී අතීතේ නෙමෙයි අනාගතේ නෙමෙයි මේ මොහොතේදී මේක සිද්ධ වෙන්නේ. අතීතය ගැන හිතන්නේ අනාගතය ගැන හිතන්නේ මේක සිද්ධ වෙන්නේ තණ්හාව මගේ. තණ්හාව මගේ මේක ෆ්ලෝ එකක් වගේ. මේක ජෙනරේට් කළා මේ පැත්තට රැල්ල එන්නේ. ආන් මේ වගේ මේක ෆ්ලෂ් කළා මේ පැත්තට එවෙනවා. එතකොට මේක එක පාට මේක අසට යනවා කියන එක තේරෙනවා. මෙන්න මේ වෙලාවේදී ඔය අහනුයි මවුනුයි ඉන්නේ එකට. මතක දහංකාරයයි මමංකාරය එකට ඉන්න අවස්ථාව බැලුවා. තීන විද්‍යේ ඉඳන් පලාසයට යන අවස්ථාවේදී මේ තීන විද්‍යේ සම්ප්‍රප්පලාපිට යන අවස්ථාවේදී අර සංඥා පලාසය කැපෙන තැන කිව්වනේ අහන්නේ මම. ආන්නේ වෙලාවේ මේ දෙන්න එකට එකතු වෙලා ඉන්නේ. මේ වෙලාව වෙනකොට පෙර අවිද්‍යාවයි පසු මෝහයයි කියන දෙකම එකයි. ඒකේ වෙනසක් හොයන්න බෑ. ඒ දෙකම එක විදිහට අරගෙන තියෙන අර දැන් අර මං කිව්වේ පෝතලී සූත්‍රයේ මස් කට්ට දාපු ගොම් බල්ල එක පාරට එයා බල්ල පොඩ්ඩක් කල්පනා කළා මේකේ මස් තියනවද මේකේ සුබයිද සුකයිද කියලා කතාවක් එයා හිතුවේ දෙකම එක පාරට එකට එක්කව වෙලා තියෙන අවස්ථාවක්. එතකොට ඔතන එහෙනම් කාරණා වශයෙන් ඕගලන්ට පේනවා මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යයට ඇදීම කියන එක සිද්ධ වෙන්නේ ප්‍රසන් මූමන්ට් එකේදී. ආහනේ මමනේ එකට එක්කවලා තියෙනවා. ආහනේ මමනේ එකට එක්කවලා ඉන්නකොට මේකේ අනිත් පැත්තට ඇදීමකුත් තියෙනවා. ඒ කියන්නේ ඉදන් සත්‍යයේ පරාමාස කාය ග්‍රන්ථයට ඇදෙනවා කියන එකක් තියෙනවා. මේක හරියට අර බෝල කූඩුව තියෙන රෙදිල්ල ඒක අර අකුලන්න පුළුවන් නේද? මෙහෙම කළා. ආන්නේ වගේ තවත් මේක තියෙන්නේ. එතකොට ප්‍රසන්ට් මූමන්ට් එක විතරයි මේකේ වෙනස තියෙන්නේ. දැන් අනිත් අවස්ථාවේදී මේ පැත්තට ආපු එක අනිත් පැත්තට ඇදෙනවා. ප්‍රසන්ට් මූමන්ට් එකේදී වෙන්නේ මොකද්ද? පරාමාස කාය ග්‍රන්ථේ ඇදෙනවා ඉදන් සත්‍යයේ කියන එකට. ඉතින් මෙතන ගැඹුරට බලන එක්කෙනෙකුට ඔතන තියෙන ඔය ආනාපාන සතිය තියෙනවා නේද? උන් ආනාපාන සති භාවනාව උන් උතෙන්ට තමයි එන්නේ. ගැඹුරටම එන්නේ. එතන පෙන්වන්නේ අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කදීනේ. එතන මේ පැත්තෙන් කියනවා අනිච්චයයි කියන එක. ඊළඟට කියනවා විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කදීන. අන්න විරාගේ. අබිනිවේෂේ මේ පැත්තට එන්නේ. එවසේ නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කදී. මේවා සම්පූර්ණ සංස්කාරයන්ගේ නිරෝධය දිනනවා නම් මේක වෙන්නේ නැති කියන. පටිනිස්සක් ගානුපස්සී කියවා මේ තුනෙන් එන්නේ ඈතටම ඈත් කරලා දානවා. එකම පැත්තකින්වත් එන්නේ. බලන්න ආනාපාන සතිය දැන් තමයි උන්නේ. ඇවිල්ලා තින්නේ. අර ඉස්සෙල්ල බොරුවට ආනාපාන සතිය කරනවා කියන මහා ෆේක් බොරුවට නිකන් හුස්ම ගැනීමල කතාවක්. අර දවස් හතරේ වැඩසටහනක් කරලා මේකත් කළාම තමයි ආනාපාන සතිය කියන්නේ. වෙනිති පෙලක්කට ඇත්තටම ආනාපාන සතිය භාවනා කරලා නැති අය මෙතෙන්දි කියන මම මෙතෙන්ට ඇවිල්ලා මම කවදාවත් ආනාපාන සතිය කරලා නැහැ. මම මෙන්න මෙහෙම ආනාපාන සතිය කරගෙන ඉන්නේ කියන්නේ. හරියට මේක දැක්කම ඒක එහෙම වෙනවා. එතකොට වෙන කර ඒක අර ප්‍රසන්ට් මොමන්ට් එකේදී නේ භාවනාව තියෙන්නේ. හරි ගැඹුරු ඒ භාවනාව. එතකොට මේ ධර්මයේ තේරෙන්නේ නැතුව ඒකේ තේරීමක් ඇත්තේ නෑ. බුදුහාමුදුරු මහ විශාල ගැඹුරුකින් දේශනා කළා තියෙන්නේ. එතකොට මේ භාවනාවට ගන්නත් උගුල වෙන්න මේ ඩයග්‍රෑම් එක. මේ ඩයග්‍රෑම් එකේ උගුල කල්පනා කරනවා අර ඉස්සෙල්ලා ෆ්ලෝ එකත් එක්ක කල්පනා කරලා කාමියත් එක්ක මේ විදිහට එනවා කියලා කල්පනා කරලා බලනවා. මේ ප්‍රසන්ට් මොමන්ට් එකේදී මේක මේ පැත්තට ඇදෙනවා කියන එක. තේරුම් ගන්න මේක තේරුම් ගන්නවන මහ විශාල ධර්මයක්. තේරුම් ගැනීමට ඕල් පඩිතාලම දැම්ම වෙනවා තේරුම් ගත්තාවේ. මහ විශාල ධර්මයක් මෙතනින් අවබෝධයක් කියන එක ඇති වෙනවා. මේක මේ පැත්තට ඇදුනා කියන එක තේරුම් ගන්නවා කියන එක. එතකොට මොකද්ද මේකද කිව්වේ? ආහනේ මමනේ එකක් එක්කවෙලා තිනවා ප්‍රසන්ට් මූමන්ට් එකේ තමයි මේක වෙන්නේ. ආහනේ මමනේ එකත් එක්කව වුණාම ප්‍රසන්ට් මූමන්ට් එක නැමී නම් මෙයා යනවා අනිත් පැත්තට. ඉදන් සත්‍යයට ආපු එක පරාමාසයට එනවා. ඉතින් මේ ඉදන් සත්‍යයට ගිහිල්ලා තියෙන අර මුසාවල් නේද? අර බල්ලගේ මස් කට්ටි කතාවේදී මං කිව්වේ මොකක්වත් හිතන්නේ නැතුව එක පාටම ගත්තා අර පෙර වූ දේවල් නිසා පොර පුරුද්ද නිසා මගේ කියලා අරගෙන එක පාටම සුබයි කියලා ගත්තා. අන්න ඒකම ඇදිලා යනවා. ඉතින් සුබයි කියන එක අර කෙනෙක් අර විදිහට බැලුවොත් මතකද අපි දැන් ගත්තා සුබයි කියලා ඇදෙනවා කියලා. දැන් ඊට පස්සේ අර සුකයි කියන එක ටිකකට ඉස්සෙල්ලා පෙන්නුවා අර භෝගියත් එක්ක පෙන්නුවා. මේක ඇතුණා භවයත් එක්ක මේක ඇදුණා පරාමාසයෙන්. ඔය විදිහට ඔය වට හතරක්ම යනකම් ওই විදිහට ඇදීමක් තියෙන ওই ලයින් එක දිගේ ග්‍රන්ථ ලයින් එක දිගේ. එතකොට අපි මේකේ දැන් මෙතන 4යි 5යි 6යි කියලා ලකුණු කරලා තියෙනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඔන්න ඔය 4යි 5යි 6ම තමයි ඊළඟ එකේදී පෙන්වන්නේ. මෙතන පෙන්නනවා මේක මේ ආයතන ඩයග්‍රෑම් එක තුන සඳහා හැදුවේ මේක ඒ කෑල්ල අරගෙන තියෙනවා. මෙතන දිනවා මේ කාම විතක්කේ කියන එක. කාම විතක්කේ නිසා අපි කාමයේ වරදවා හැසිරීම කියන එක තියෙනවා. ඒක තමයි අර ලෝභ දෝෂ මොහ ඩයග්‍රෑම් එකදී අපි ඉගෙන ගත්තේ. අර මෞකසට යන අවස්ථාවේදී. ඒ කියන්නේ ඕගොල්ලෝ හැමෝම එකවරක් හෝ කාමයේ වරදවා හැසිරලා තිනවා කියන එක තියෙනවා. ඒතර කාමයේ වරදවා හැසිරෙනවා. ඒක නිසා අපිට මෝහය කියන එක ඇති වෙනවා. මෝහය නිසා විහිංසාව විතක්කේ ඇති වෙනවා කියන එක අපි දන්නවා. මෝහ පාරේ ලෝභ දෝෂ මොහකේ මෝහ පාරේ ඊළඟට ඒ කියන්නේ මේක පළවෙනි පාර්ට් එක වැටෙන්නේ නේද ඊළඟට ඕගලන්ට පේනවා මේ කාම විතක්කය තියෙනවා ව්‍යාපාද විතක්කය තියෙනවා ව්‍යාපාද විතක්කෙන් විහිංසාව විතක්කය ඇති වෙනවා කියන එක තියෙනවා එතකොට එකම දැනට අපි මේ ඇවිල්ලා තියෙනවා එතකොට මේක ඕගොල්ලෝ අංශක 90කින් කරකෙව්වොත් මොකද වෙන්නේ අර 4 5 6 කියන එක ඕගොල්ලෝ බැලුවොත් ඒක මේ ඩයග්‍රෑම් එකේ 4 5 6 කියන එක තියෙනවා. අර කෑල්ලම තමයි මෙතන ලකුණු කරලා තියෙන්නේ අනිත් පැත්තට. දැන් මෙතෙන්දි මේ විදිහට වුණා වෙනවා නම් ඕගලන්ට තේරෙනවා මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? අර මේක ඇතුළට ඇදුනට පස්සේ මේවා එකටම එකහ වෙලා ඉන්නකොට ඔයාලට පේනවා මේ අභිජ්ජාව චේතනාව කියන තැනට අභිජ්ජාව කියන එක එකතු වෙලා. ඒකනේ මං කිව්වේ අර ඩයග්‍රෑම් එක ඇකිලෙනකොට මෙහෙම ලණුවක් දාලා අදිනවා ගැදී අභිජ්ජාව දැන් චේතනාවට එකහ වෙලා තියෙනවා. මේක ඇතුළේ පේනවා ඕගලන්ට තියෙන දෝමනස්සය කියන එක. වේදනාව බැලුවාම දෝමනස්සය. ඉතින් පරාමාසයයි ඉදන් සත්‍යයයි කියන එක දෙකම එකට මෙතන ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් ඔයගලන්ට පෙන්වනවා මේ කාම සංඥාව කියන එක. අර කාමයේ වර්ධවා හැසිරීම කාම සංඥාව කියලා කිව්වේ අපි. අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ. ඒ කියන්නේ මෙතන මේ කාම සංඥාව මේක අස්සට ගිහිල්ලා නේද? මේ පැත්තෙන් ඉන්නවා. කාමයේ වර්ධවා හැසිරීම කාම සංඥාව. මේක අස්සට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක නිසා අපි මේ බයෙන් අගතියට යනවා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේකේ පෙන්වන්නේ මේ අනිච්චා භික්ඛවේ කාම තුච්ඡා මුසා මෝස ධම්ම මයා කතමේ තම්බික්ක වේ බාලලාපන මේ කාම සංඥාව නිසා අපිට ඇති වෙන මෙන්න මේ දෝමනස්සේ පමණ ආන්න ඒක තමයි අපි තේරුම් ගන්න. අර විදියට ඇකිලීමෙන් අර හැංගර් එක ඇකිලිනවා වගේ ඇඟි ඇකිලිලා අපිට උත්තරේ තියෙන්නේ මොකද්ද? දෝමනස්සේ අපි කියවනේ වට දෙකක් ගහපු ගමන් මේක වෙලා තියෙනවා කියලා නේද? එක්කව වෙච්ච ගමන් ඔන්න ඕකයි තියෙන්නේ. එතකොට ඒ භාවනාවට අපි කිව්වා ඒ භාවිතා කරන්න අපි මෙන්න මේ ඩයග්‍රෑම් එක මේක හොඳට සිහි කරනවා මේක කොහොමද මේක හැඟරක ඇකිලෙන්නේ කියන එක භාවිතා කරනවා කියන්නේ. එතකොට ඒක එහෙමනම් අපි මේ සංඥාවන් ලාභයක් කියලා ගන්න ඕනේද? කාම සංඥාවන් ලාභයක් කියලා ගන්න ඕනේ. දාන්නේක නිසා තමයි රාණින්ජ විහාරයට ගියේ. මෙයා ගන්නෙ නෑ. ඒ කියන්නේ කම්පිටිෂන් එක දිනන්න බෑ. සාරම්භයේ තමයි ඇති වෙන්නේ මේක දිනන්න බෑ කියලා ගත්තා. එහෙමනම් මම ඒකේ Nirodheට මම කැමති. කාම සංඥාව නිසා ඇති වෙන දෝමනස්සේ නම් මට මේක එපා කියන එක කල්පනා කරන. ඒවා නිරුද්ධ වෙනවා නම් ආකින්චන්න ඇති සමාධියක් වෙනවා. ඒක ශාන්තයි ප්‍රණීතයි කියලා. ආපහු වෙනනෝ දෙවෙනි කාරණයක් මහණෙනි නැවත අනිකක්ද කියනවා. අපි සූත්‍ර දේශනාවට ගිහ සූත්‍ර දේශනාව පෙන්නනවා. ආර ශ්‍රාවකතුමේ ආරණ්‍යයට පැමිණියෝ සූක්ෂමූලයට පැමිණියෝ ශුන්‍යාගාරයට පැමිණියෝ මෙසේ කල්පනා කරා. මේ මමේ යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බෞලකට වාසය කරන්නා වූගේ සිත ආකින්චන ආයතන සමාධි හේතුයි පහදෙයි. පැහැදිලිම ඇති කල්ලි මේ ආත්මය හෝ ආකින්චන ආයතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණයන් මත යම් කාරණයක ඔහුගේ උත්පත්ති සිදුවන විපාක විඥානය කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහණෙනි මේ දෙවෙනි ආකින්චන ආයතන සමාධියට හේතු ප්‍රතිපදාව දැන් කියනවා. එතකොට මේ ප්‍රතිපදාවේදී මෙතෙන්දී බුදුහාමුදුරු පෙන්නනවා ශුන්‍ය මිදන් අත්තේනවා අත්තනියේනවා කියලා ගන්නත්. මතකද ප්‍රඥා ඩයග්‍රෑම් එක? අර 10 ලකුණු කරලා තිබුණා. අර අනිත්‍ය නම් දුක්ඛ නම් විපරණාවට පත් වෙනවා මගේ කියලා ගන්න වටිනවද කියලා අහුවානේ. ආන එතනින් රහත් වෙන ධානයට එන එක තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේක දැන් අපි මේ ප්‍රතිපදා වශයෙන් බුදුහාමුදුරුවෝ මෙහෙම බැලුවහම අපිට පේනවා මේක අරකට වඩා ගැඹුරුයි. ඒ කියන්නේ ප්‍රඥාව අතින් මේක අධිකයි. ශුන්‍ය මිදන් අත්තේනවා අත්තනියනවා කියලා ගන්නවා ඒක. අතෙන්දී අරය කල්පනා කළා මේක බලන්න මුලින් බැලුවේ කුකුල් කොටුවෙන් පැන ගත්තා නම් හොඳයි කියලා හිතුවේ නේද? ඒක හිතලා තමයි යාගේ පළවෙනියට ආවේ. ඊට පස්සේ මෙයා පොඩ්ඩක් බැලුවා මේ රූපේ නිසයි මේ ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ ඒකේ අභිනන්දනා කරන්න හොඳ නෑ කියලා රූප සංඥා අයින් කළා. ඊට පස්සේ දැන් ආවා මේ වේදනාව මට දිනන්න බෑ. දිනන්න බැරි දෙයක් නම් අල්ල විසිකලා දාන එක ඊට වඩා හොඳයි කියලා තමයි රහත් වෙනි කාරණේට සාත්‍යනි සමාධියට යාව. දැන් මෙන්න ওই මගපල ලාභියා ඔය ඔන්න ඔය ක්‍රමයෙන් තමයි බොහොම ඉක්මනින් ශුන්‍ය මිදන් අත්තේනවා අත්තනියේනවා කියලා ගත්තා. එයා එකපාරට ඔය හත්වෙනි ධ්‍යානට යනවා. පළක් අය කියන මම පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ දන්නේවත් නැහැ කියලා. මොකද මේ එකක්වත් මගේ නෙමෙයි කියලා ගත්ත ගමන් මම එකපාරට මතෙන් ගිහින් තියෙනවා. එතකොට මෙතන ඥානයක් කියන්නේ තියෙන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි හැබැයි ඥානයක් කියන එක තියෙන්න ඕනේ අර විදිහට ඇතුළේ. එතකොට ඒක අපි හොඳට දන්නවා. ඒ කැලල අපි සීල සූත්‍රයත් එක්ක ප්‍රඥා දායකමත් එක්ක ගොඩක් භාවනා කරලා තියෙනවා. ඊළඟට අටවෙනියට මේක පෙන්නන මහණෙනි නැවතත් අනිකක්ද කියන්නේ ආර ශාබ්දයෙන් මෙසේ කල්පනා කරයි. කිසි තැනක මමයයි කිසිවෙක් නැත. කිසිවෙකේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා ඔය බහුලකට වාසය කරන්නා ඔහුගේ සිත ආකින්චන් නායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ ආත්මයෙන් හෝ ආකින්චන ආයතන සමාධියට පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. ශරීරයගේ මිදීමේ මරණය මතු යම් කාරණකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා. විපාක විඥාන කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මාන්නේ මේ තුන්වෙනි ආකින්චන ආයතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන්නේ. එතකොට මේ ප්‍රතිපදාවේදී බුදුහාමුදුරුව පෙන්වන්නේ මොකක්ද? ඔය තමාව කියන එක නා සකස් කළොත් තමයි තමා කියන එක නා ඉන්නේ. අර අපි කිව්වා නේද සර්ෆ් බෝඩ් එකේ යනවා මිනිස්සෙක් මුහුදු වෙරළේ. එයා ඒක උඩ නැගලා මේ පැත්තට පැද්දි පැද්දි මේ පැත්තට වනේ රැල්ල දිගේ මෙයා බොහොම ලස්සනට එයා යන බොහොම සන්තෝෂෙන් මේ වේදනාවක් එයා විඳින්න ඉන්නව එකක් තියෙනවා. එතකොට එතින් දිහා තීරුම් ගත්තේ නැති එකක් තමයි මේ වේදනාව කියන එක මේ සර්ෆ් බෝඩ් එකේ උඩ ඉන්නවා කියන එක මේ රැල්ල මුහුදේ රැල්ලත් එක්ක තමයි ඇදලා තියෙන්නේ. අපේ කතාවේදී අපි මේ ඇහැ කන නාසය දිව ශරීරය නිසා තමයි අපි මේ රැල්ල අපි හදාගෙන තියෙන්නේ කියන කල්පනා කරනවා. ඉතින් මෙතන මේ ධර්මයේ ටිකක් ගැඹුරුයි. මේ ධර්මයේ පැහැදිලි කිරීම ටිකක් ගැඹුරුයි. මේක තේරුම් ගන්න නම් ওই අනාස්ව චිත්තය කියන එක තේරුම් ගන්න වෙනවා. ඒ අනාස්ව චිත්තය කියන එක තේරුම් ගන්න අපි බලමු මෙන්න මේ විදිහට. අපි නිකම් පුරුදු ඩයග්‍රෑම් එකක් ගන්නවා. ඉස්සෙල්ලාම අනාස්ව චිත්තය මෙන්න මෙහෙම අර්ථයක් තියෙනවා. පළවෙනි වශයෙන්ම ඔයගලන්ට තියෙන්න ඕනේ අපේ කොහොමද මේ පටිච්චසමුප්පන්නය කියන එක අපිට හැදුවේ කියන එක. අපි පටිච්චසමුප්පන්නය කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ දැන් ඔන්න අපි තුම ආහාරයක් ගන්නවා කියලා. ඔන්න කඩට බත් කටක් දැම්මා. මෙතන ඉඳන් මෙතෙන්ට එනකම් ඕගොල්ලන්ට රසක් තියෙනවා. රස මලානේ. මේක නැති වුණා. ඒකත් එක්ක දිවිච්ච විඥානේ මල. මැරිච්ච ගම මොකද කරන්නේ? ඕගොල්ලෝ තව ජාති ඉඳාට අනලා දා ගන්නවා. අර රස අරක ගන්න. ඉතින් දැන් මෙතෙන් ඉඳන් මෙතෙන්ට විතරයි තියෙන්නේ. ඒපත් ඒකත් මල. මලයින් පස්සේ ආයෙත් ඒක කරනවා නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද අපි? අපි නිතරම බලනවා අපි හදන එක මැරෙන. මැරුණාම තව එකක් අපි හදනවා. දැන් ඕගොල්ලෝකට පුරුදු වෙලා නේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? විඥානේ ඉපදෙනවා මැරෙනවා කියන එක පුරුදු වෙලා. ඔබ දීර්ඝ වශයෙන් ගත්තොත් එන ඕගොල්ලෝ පුරුදු වෙලා තියෙන ඉපදෙනවා මැරෙනවා කියන එකට. මම ඉපදෙනවා මම මැරෙනවා කියන එකට පුරුදු වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි නන්දිය. අර කුඩාවට මෙතනින් ඇති වුණා වූ දේ තියෙනවානේ. දැන් මෙතන සුභයි කියලා අරගෙන සුඛයි කියලා මේ සංඥාවත් එක්ක ඇතිවිච්ච කතාව තියෙනවා සුඛ කතාව. ආන්න ඒක හිතනද අර පටිච්චසමුප්පාදයේ ඇතුළත වෙන්නා වූ තණ්හාව කියන එක. පිටි තණ්හාව කියන්නේ. ආන්න ඒක තමයි මෙතන මේ සුභයට නිත්‍යයි කියලා එකතු කරා මේක සුඛයි කියලා මේකට ඇදෙනවා කතාවක් තියෙනවා. ආන්න ඒක තමයි අර පටිච්චසමුප්පාදයේ ඇතුළත නිසා. දැන් මේ ඕවරෝල් මේක ගත්තයින් පස්සේ අන්තිමට මොකද වෙලා තියෙන්නේ? මේක මලයින් පස්සේ ඔබට තව එකක් හදනවා. මෙරලා ආපහු ඉපදෙන්න ඕගොල්ලෝ කැමති. ආන් මේකට තියෙන කැමැත්ත තමයි ඔය නන්දිය කියලා කියන්නේ. හරි මුදුම දෙයක් නේද? ඉපදිනව මැරෙනවා. මැරුණාම ආපහු ඉපදෙන්න තෙවිනව කැමැත්තට තමයි මේ නන්දිය කියලා කියන්නේ. එතකොට දැන් එහෙමනම් ඕගලන්ට පේනවා මෙන්න මෙහෙම ධර්මයක්. මොකක්ද මේ ධර්මය? මේ කබලින්කාර ආහාරය අර ආහාර කතාවේදී කටක් දැම්මා ඒක විඥානීය මල. මැරුණායින් පස්සේ ඕගලන්ට මෙතන තියෙනවා පරිදේවිය කියන එක. ඒ පරිදේවි හරියට මෙන්න මේ තැනට තමයි යොතන දෙන්නේ. මෙතන මේ සංස්කාර කියන දන පරිදේවි කියලා ලකුණු කරන්න පුළුවන් ওই අවස්ථාවේදී. එතකොට මෙන්න මේ පරිදේවි කියන එක මෙතන ඇති උනායින් පස්සේ ඕගොල්ලෝ මොකද කරන්නේ? ඕගොල්ලෝ ශෝකයට දුවනවා. මගේ විඥානීය මල මැරුණායින් පස්සේ ඕගොල්ලෝ දුවනවා. කොහටද යන්නේ? ශෝකයට. ශෝකයට දුවනවා. ඒ ශෝකය කියන එකත් හරියට මෙන්න මේ ක්‍රොස් එකේ තියෙන්නේ මෙතන. මේ අවස්ථාවේදී ගත්තා. මේ පරාමාංශයයි බය those d2b diagram එකේ පරාමාසය දෝසාගතියයි වේදනාවයි බයගතියයි ඒ ක්‍රොස් එකක් කරන්න දැන හරියටම ඔයගලන්ට ශෝකය කියන එක. එතකොට ඕල් මෙතන ඉඳන් මෙතෙන්ට දුවන ශෝකය ආවට පස්සේ ඔයගලන්ට ඊළඟට ඇති වෙන්නේ ඒ කියන්නේ දෝමනස්සය කියන එක. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් මේ පැත් දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට ගමන් කරලා විඥානයේ කොහොම හරි මැරිච් එක ආපහු හදන්නයි යන්නේ. එතකොට මේක ප්‍රමාණිකෝලෝ වෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දුක්ඛේ දක්වා ගමන් කරනවා. එන්නේ කොහමද? ඔයගොල්ලෝ පරිදේවියේ ඉඳන් ශෝකයට එනකොට මෙතන, ඒ කියන්නේ ඒක වෙක්ටර් එක වගේ මේ දකුණු අත පැත්තේ ඉඳන් වමින් මෙහාට එනකොට ඩිරෙක්ෂන් එකට මෙතන කබලින්කාර ආහාරය ඉඳන් ඔයගොල්ලෝ සංඥාවට කියන එකට එනවා. මෙතන යටින් මෙහෙම යහට එනවා, උඩින් සංඥාවකින් තැන්ට එනවා. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට ශෝකයට ආවට පස්සේ ශෝකයේ ඉඳන් ඕගොල්ලෝ දෝමනස්සයට යනකොට මේ සංඥාවෙන් ඉඳන් චේතනාවට යනවා කියන එක සිද්ධ වෙනවා. සංඥාවෙන් චේතනාවට. ඉතින් එතන ධර්මයේ ටිකක් ගැඹුරට යනවා. මම ඒක වැඩි විස්තර කරන්න යන්නේ. ඔක ෆ්ලෝ එකක් තියෙන. රැල්ලක් එනවා කියලා හිතන්න. රැල්ලත් එක්ක යෑමක් උතන තියෙනවා. එතකොට දෝමනස්ස යාවෙන් පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඔයගලන්ට එහෙනම් ප්‍රිය විප්‍රයෝගය කියන එක තියෙනවා කියලා. ප්‍රිය විප්‍රයෝගය ඇති වෙච්ච හැටි ඔයගොල්ලෝ මතකයි නේද? ජාතිය ඊළඟට අපිට තියෙනවා දුක්ඛය. ජාතියයි දුක්ඛයයි සම්බන්ධ වෙලා තමයි ප්‍රිය විප්‍රයෝගයට අපි ආවේ. මතකද ධර්මයට බබාවා රූපයක් තිබුණා ඒක. ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා, මැරළම මනෝමය කායකින් ඉන්න අවස්ථාව. අන්න ඒ වෙලාවේදී මම කාලා නෑ වගේ දුකයි කිව්වා නේද? එතකොට මට තේරෙනවා ජාතිය තියෙනවා නම් දුක්ඛය තියෙනවා නම් මට ප්‍රිය විප්‍රයෝගය. ඒ කියන්නේ ඕගොල්ලෝ වලට වැටිලා තියෙන්නේ. يعني ලිදකට වැටිලා. ලිද වැටිච්ච කට තියෙනවා නේද? ඔගොල්ලෝ ලිඳට වැටුණා නම් ඒක දිගේම ආපහු උඩට එනවා. ඔය ප්‍රිය විප්‍රයෝගේ ඉඳන් ඔගොල්ලෝ යනවා දැන් දුක්ඛය කියන එකට. ඒතර ප්‍රිය විප්‍රයෝගේ ඉඳන් දුක්ඛයට යන අවස්ථාවේ මේ චේතනාවේ ඉඳන් ඔගොල්ලෝ විඥාණයට යනවා කියන එක සිද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාව තමයි පොඩ්ඩක් ගැඹුරට කල්පනා කරොත් මෙන්න මේ චේතනාව එන අවස්ථාව වෙනකොට දැන් ඔයගලන්ට බලන්න ඔයගලන්ට කාරණා තුනක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද කාරණා තුන? මෙන්න මේ කබලින්කාර ආහාරයයි මෙතන වේදනාවයි මනෝ සංජේතනයි. කොහොමද ඒක උනේ? ඒක උනේ ওই චේතනාවේ අර්ථයම කල්පනා කරන්න. ওই චේතනාව කියන්නේ මොකද්ද? චේතනාව කියන එක පැහැදිලි කරනවා නම් පිට උපදේශයෙන් පෙන්නන්නේ. මෙතෙන්දි කාමේසු සංගත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආයං චේතනා කියලා කියනවා. එතකොට කාමේසු සංගත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා. අජෝ සංඥා කියන්නේ අල්ලගෙන ඉන්න. මොකද්ද අල්ලගෙන ඉන්නේ? අල්ලගෙන ඉන්නේ භවය. අර වේදනාව නිසා මේ අඹ ගෙඩියෙන් මුදලාලි මේ අඹ ගෙඩියෙන් මේ වේදනාව මම මේ විදිහට ජීවත් වෙනවා. අන්න මගේ භවය මං අල්ලගෙන ඉන්නවා. එතකොට මම භාවිතා කරන්නේ මොකද්ද? භාවිතෝ මොනවද භාවිතා කරන්නේ? මම භාවිතා කරන්නේ රූපාගේ, වේදනාගේ, චේතනාගේ. මොකද්ද? කබලින්කාර ආහාරේ රූපාගේ, වේදනාගේ, චේතනාගේ. මෙන්න මේ තුන. පේනවද මෙතන දැන් V shape එකට එකක් හැදිලා තියෙනවා. V shape එකක් නේද? හරියට නිකන් ටේකෝප් එකක් වගේ. එහෙම නැත්නම් සෝස්පන් එකක් වගේ. සෝස්පන් එකේ හැන්ඩල් එකක් තියෙනවා. ඒක තමයි විඥාණයට ගිහිල්ලා තියෙන්නේ. පේනවද? එතකොට ටේ ගොට්ටක් ඒ වගේ අලු පෙරහනයි කියලා කියන්නේ. දැන් අලු පෙරහන හොඳට ගැලපෙනවා. මේක ඇතුලේ තියෙච්ච මැරිලා නේ. මැරිච්ච හින්දා තමයි මේක අලු තමයි පෙරහන තියෙන්නේ. එතකොට දැන් මෙතන ඔය පේනවා මේ විදිහට එකක් හැදෙනවා කියලා. එතකොට මම මේක සඳහා මම යූස් කරන්නේ මොකද්ද? සංයුක්ත වෙලා තියෙන්නේ මොනවද? රූපාගේ, වේදනාගේ, සංඥාගේ. එතකොට අපි දන්නවා සංඥාව කියන එක ෆේක්. මිරිඟුවක්. කොහොමද අපි ඒක දැනගත්තේ? ඒක දැනගත්තේ මේ සුබයි කියන එක මේ පැත්තට ආව පළවෙනි බොරුව. නිත්‍යයි කියලා ගත්ත කටලට් තියනවා කියලා දෙවෙනි බොරුව. ওই දෙක එකව බලන්න මගේ මේ සුකයි කියලා කිව්වේ නේද? එතකොට මේ ටී කප් එක ඇතුලේ එහෙනම් මොකක්වත් නැහැ නේ. අමු මුසාවක් විතරයි තියෙන්නේ. සංඥාව කියලා කියන්නේ මෙරුවක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතකොට මෙන්න මේ වගේ එකක් භාවිතා කරලා තමයි මම මෙන්න මේ හැන්ඩල් එකෙන් අල්ලගත්තේ. අල්ලගන්න හැන්ඩල් එකක් නැහැ. බොරුවට මම අල්ලගත්තා. එතකොට අන්න ඒක තේරුම් ගන්නවා කියන එක තමයි ওই අනාශ්‍රෝචිත්තේක තියෙන්නේ. ඒ කියන්නේ විඥානීය මල මරුණට පස්සේ මේ පැත්තෙන් හදපම් පුතා කියලා මේ පැත්තෙන් එව්වා. අර ෆ්ලෝ එක මෙහෙන් ආව, උඩින් මෙහෙන් ආව. දැන් අන්තිමට මේක හැදිලා තිනවා. පුරුවට මේක අල්ලලා තිනවා. ඔන්න ඔක අනාශ්‍රෝ චිත්තයක්. උතන ඉන්න පුළුවන් බොහොම ලස්සනට. අන්න ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අන්නේ අනාශ්‍රෝ චිත්තයක තිනකොට එයා දන්නවා මේක තමා මේක සකස් කළොත් විතරයි මේක තියෙන්නේ. මේ උඩ කතාවක් පවතින්නේ නැහැ. මම සකස් කළොත් විතරයි මේක තියෙන්නේ කියලා වේව් එකක් කියලා මේක තියෙනවා. ඒ කාරණේ තමයි ඉතින් තියෙන. එතකොට එහෙනම් එතෙන්දී ඕගලන්ට පේනවා මේ ආනන්ද සප්පාය සූත්‍රයේ මේ අවසානයකට එනකොට අනාශ්‍රෝ චිත්තයක චිත්තයක් ඇති කරගන්න පුළුවන් නෙවෙයි. ඒ කියන්නේ ඒක අනාශ්‍රෝ චිත්තය කියන එක ඇති කරගන්න ආශ්‍රයන් ඕනේ. සුබේ කිනකොට පුළුවන්කම තියෙනවා. භාවනාවේදී පුළුවන්. එයා නසන්න ඇති කතාව වෙන කතාවක්. නමුත් ඒක ගන්න පුළුවන්කම කියන්නේ. ඒකෙන් ඉඳලා යම් මිසි කාලයක් ඉඳලා තමයි මේ පුද්ගලයා ඒ ආශ්‍රයයන් කියන්නේ නසන්නේ. මේ විදිහට පැවැත්වෙන්නේ. එතකොට ආපහු බුදුහාමුදුරු පෙන්නනවා ඊළඟට මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරා. මෙලෝ යම් කාමියොත්, පරලෝ යම් කාමියොත් එද්ද මෙලෝ යම් කාම සංඥාවොත් පරලෝ යම් කාම සංඥාවොත් එද්ද මෙලෝ යම් රූපයොත් එද්ද පරලෝ යම් රූපයොත් එද්ද මෙලෝ යම් රූප සංඥාවොත් එද්ද පරලෝ යම් රූප සංඥාවොත් එද්ද යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත් එද්ද මේ ආකින්චන ආයතන ධ්‍යාන සංඥාවොත් එද්ද මේ සියලු සංඥාව ඉතිර නැතුව නිරුද්ධ වේද මේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියක් වේද ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා ඒ බහුල කොට වාසය කරන්නා ඕගේ සිත නිව සංඥා නාසඤ්ඤායතන හේතුයි පහදී මේ භවයේදී පැහැදිලි මේති කල්ලි නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට හෝ පැමිණේ ප්‍රඥාවෙන් හෝ මෙදෙන ශරීරයගේ බෙදීමෙන් මරණින් මත් යම් කාරණකින් ඕගේ උත්පත්ති සිදු වන විපාක විඥාන කුසල විඥාන සමාන වන්නේ මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව යයි කියන්නේ. එතකොට මෙතනින් පෙන්වන්නේ මොකද්ද මේ අපි දන්නවා ඔය තීන මිද්ද අවස්ථාවේදී අපි මෝහෙන් තීරණයක් අරගෙන තමයි අපි මේ සංස්කාරයන් කියන ඒවා අපිට හැදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සංස්කාරය මගේ කියලා යා ගන්නෙ නැත්තම් අනේ පුද්ගලයන් නිව සංඥා නාසඤ්ඤායතනට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ කියන්නේ අපි ඔක කලින් පැහැදිලි කළා. අපි හිතමු බඩු බාසු නැහැ කෙනෙක් ඉන්නවා. ඒ මනුස්සයාට ලී කෑලි තුනක් හම්බ වෙනවා. දෙකක් හොඳයි එකක් ගොල්ලෝ ගහලා. ඉතින් මෙයාට කරගන්න දෙයක් තිබුණේ හම්බුඩි තුනයි. ඒක නිසා එයා මේසේ හැදුවා. දකුණු පැත්තේ කකුලට ඇවිල්ලා තියෙන ලී කෑලික දාලා තියෙන අර ගොල්ලෝ ගහපු ලී කෑලි. මෙයා පොටි ගහලා මේක වහයි. හැබැයි එයා දන්නවා මේ මේසේ මේ ලී හොඳ නැති හින්දා කඩාගෙන වැටෙනවා කියලා. ඉස්සෙල්ල බඩු බාසු නැහැ. ඔය මේස යටපැත්තෙන් ගහනවා. එයාගේ නම මම තමයි බාසුන් නෑ. මෙන්න මේ දවස තමයි හැදුවේ. ඒ කියන්නේ මගේ කියලා මේක ක්ලේම් කරලා තියෙනවා. දැන් මෙයා කල්පනා කරනවා මේක නම් මගේ කියලා ගන්න පුළුවන් කමක් නෑ. ඒ කියන්නේ හදපු සංස්කාර මගේ කියලා ගන්නෙ නෑ. එයාගේ සංස්කාර ඒ කියන්නේ අනිත්‍යභාවය කියන එක දන්නවා. සංඥාවේ අනිත්‍යභාවය අර ලී කෑල්ල කියන එක හිතන්න සංඥාව කියලා. සංඥාවේ අනිත්‍යභාවය දන්නවා. හදන්නා වූ දේ මගේ නොවන ප්‍රමාණයට එන සම්පූර්ණයෙන් අනිත්‍යභාවය දන්නවනම් එයා ප්‍රඥා විමුක්තිය කියන එකටයි එයා ගමන් කරන්නේ. එතකොට මෙන්න මේ වෙලාවේදී ආනන්ද හාමුදුරුව භාගතුන් වහන්සේට දේශනා කරනවා ස්වාමිනී මේ ශාසනයේ මහානතමි මෙසේ පිළිපන්නේ වේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ විපාක භවය නොපොතිනි. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපොතිනි. දැන් යම් පංචස්කන්ධයක් ඇද්ද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපෙක්කාව ලබයි. ස්වාමිනී මේ මහානතෙමි පිරිනිවන් ආනන්දේ මේ ඇතෙන් මහණෙක් පිරිනවම් පාන්නේ. ඇතැම් මහණෙක් පිරිනවම් නොපාන්නේ වදාළි. ස්වාමිනී යම් හේකින් මේ ඇතැම් මහණෙක් පිරිනවම් පාන්නේද? ඇතැම් මහණෙක් පිරිනවම් නොපාන්නේ. ඊට හේතු කවද? ප්‍රත්‍යකවද? ආනන්දේ මේ ශාසනයේ මහානතෙමි මෙසේ පිළිපන්නේ මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමු. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙත මේ උපේක්ෂාවට මමේ මගේ සතුටුයි. මම මගේ සතුට වන්නා වූ මගේ තෘෂ්ණාවෙන් බැසගනි. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජෝසායි තිට්ටනි කියන්නේ. මේ උපේක්ෂාවට සතුට වන්නා වූ මම යනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගන්නා වූ උපේක්ෂාව විඥානීය අසුරගොල්ලක් දෙවේ. ඒ දැඩිකොට අල්ලාගෙන ආනන්දේ දැඩිකොට අල්ලාගෙන සවිතු මහානතෙම පිරුණම් පාන්නේ නොයි. ස්වාමී දැඩිකොට අල්ලා ගන්නා මේ මහානතෙම කුමක් දැඩිසේ අල්ලාගන්නේ? මෙව සංඥා නාසඤ්ඤායතන මහණනි මේ මහණතෙම ස්වාමීනි මේ මහණතෙම වනාහි දැඩිකොට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්ද මේ මහණතෙම වනාහි දැඩිකොට අල්ලා ගන්නා වූ ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නී. ආනන්ද මේ මෙව සංඥා නාසඤ්ඤායතනයකද මේ වනාහි දැඩිව අල්ලා ගන්නා වූ ශ්‍රේෂ්ඨ භවයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් දැන් අපි ඉස්සෙල්ල පෙන්වුවා මෙව සංඥා නාසඤ්ඤායතනය කියන එක නේද? ඒ කියන්නේ අපි අන්තිමට මෙව සංඥා නාසඤ්ඤායතනය යනවා කියන්නේ මෙන්න මේ පාර කපාගෙන යනවා. මේ මාන පාරනේ මේ තියෙන්නේ. පේනද ඕගොල්ලෝ නිකන් මෙතන ඇති වෙලා තිනවයි කියලා ඩයමන්ඩ් එකක්. වේදනාව, චේතනාව, චේතනාවෙන් ඉදන් සත්‍යය, ඉදන් සත්‍යයේ බයගති, බයගති වේදනාව. අලුව කෑල්ල වගේ තියෙනවා. මෙන්න මේ කෑල්ල කපාගෙන යනවා. මෙයා තීරුම් ගත්ත මේ සංඥාවන් නිසා මේ විදිහට ටී කප් එක හැදිලා ඒකේ විඥානියක් නැති වෙනවා. එතකොට මේවෙන් හැදෙනා වූ සංස්කාරය මේ ඉදන් සත්‍යය ඇතුළේ තියෙනවා. මේ කතාවත් මට එපා කියලා තමයි ඉස්සෙල්ලා ඒක ගියේ. එතකොට කෙනෙක් අල්ලගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයා පිරුණම් පාන්නේ නැති කියන එක වෙන්නවා. එතකොට මෙතෙන්දී අර අනාශ්‍රව චitte ඉඳන් ඒ පුද්ගලයා ඊට පස්සේ මේ නිරෝධය දක්වා තමයි යන්නේ. එතකොට නිරෝධය දක්වා යනකොට එක පැත්තක් නිව සංඥා නාසඤ්ඤායතේ නිව සංඥා නාසඤ්ඤායතේ ගිහිල්ලා යනවා නෙමෙයි. ඕනම එකක් නිරෝධයට එහෙම යනවා නම් යන්නේ හත්වෙනි ඥානේ ඉඳන්. නිවසඤ්ඤා නාසඤ්ඤායත කියන්නේ ඩෙඩ් එන්ඩ් එක. අපි ඒක මතක තියාගන්න ඕක හරහා ගිහිල්ලා තමයි නිරෝධය කියන එකට යන්නේ. මොකද බයිසිකල් රෝදයක් කැරකෙනකොට උගලන්ට පේනවා අර ස්පෝක් එක එතන හුලං ගන්න කෑල්ල තියෙනවා නේද? ඔන්න හුලං ගන්න කෑල්ල දැන් තිබුණේ මෙන්න මෙතන. ඊළඟට ඕගොල්ලෝ කියනවා ඔය දැන් මේක හිමින්නේ කරකෙන් තව චුට්ටකින් ඕක මෙතන. තව චුට්ටකින් මෙතෙන්ට එනවා. අර නතර වේගෙන යනකොට මග නිවසඤ්ඤා නාසඤ්ඤා එතන. පෙලක්කය අතනින් එතනින් පස්සේ මුකුත් දන්නේ නැතු වෙන පෙලක්කය අතනින් කෙලින් නිවසඤ්ඤා නාසඤ්ඤා එතනට යනවා. අනේ මෙතෙන්ට ගියාම ඕන නතර වුණා. සම්පූර්ණ නතර වුණා කියන එක. ඒක හරහා තමයි යන්නේ. හැබැයි එතෙන්ට ගිහිල්ලා කෙනකොට හිතන්න බෑ මම නිරෝධයට යනවා කියලා. මොකද එතෙන්ද හිතන්න බෑ. අර මුලින් හිතපු එක තමයි නිරෝධයට යන්න හේතුව වුණා කියන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන කියන්නේ දැඩිවල්ලා ගන්න ශ්‍රේෂ්ඨ භවය. ඉතින් මේ මනුස්ස ලෝකෙ මේ මනුස්සයෝ මෝඩගමට හිතාගෙන ඉන්නවා. මේ මනුස්සයා තමයි ඉහිල මේ කෙනා කියලා. නේද? එහෙමනේ කියන්නේ. අපි තමයි ලොක්කා. ඒ විදිහට තමයි හිතාගෙන ඉන්නේ. එතකොට ওই ධර්මයේ වශයෙන් බැලුවහම අපි ඉන්නේ බොටම් එන්ඩ් එකේ. නිවසඤ්ඤා නාසඤ්ඤායතන ඉන්නේ කෙනා නේ උඩම කෙරවල. මේකේ ආර මැද ධාන තලවල තිනේවා මේකේ මැද්දේ තියෙනවා මේ පල්ලමටම වැටිච්ච එක්කිනා තමයි මනුස්සයා. එයා තමයි මේ උඩපයි ඉන්නේ මම තමයි ලොක්ක කියාගෙන කියන්නේ මානෙ අධික මේකේ මානෙ අඩු මේකේ නා අතන උඩ ඒකේ ඉන්නවා. ඉතින් අර බලන්න අර පුහු මාන්නයක් නැති කරගෙන තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ බැරිලාවත් හිතන්න බලන්න දිවි ලෝකේ දැන් ඒගොල්ලෝ අල්ලගන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ මේකනේ. ඒක නිසා මේක තමයි හොඳම එක කියලා. බුදුහාමුදුරුවෝ බලන්න දිවි ලෝකේ පහළ වුණා කියලා. මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකේ පහළ වුණා නම් එහෙම මේ මනුස්ස ලෝකේ ඉන්න මනුස්සන්ට උඩපයින් ඉතරයි වෙන්නේ. ඇයි බණ අහන්න යන්න විදිහක් නැහැ නේ? මේගොල්ලන්ට පුළුවන් උඩපයින් ඉතරයි. මොකද ප්ලේන් එකේ නැගලා දිව්‍ය ලෝකේ යන්නේ කියලා. ඒතකොට දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුන්ට නම් මෙතන ඇවිල්ලා බණ අහන්න පුළුවන්. ඒතකොට මේක බැලන්ස් කරන්නයි මේ තථාගතයන් වහන්සේ මෙතෙන්ට එන්නේ. මේක තේරුම් ගන්න නැතුව මාන්නයක් අටව ගන්නවා. ඒකට ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ ශ්‍රේෂ්ඨ භාවය මේ සංඥා නාසඤ්ඤායතනිය අල්ල ගන්නවා නේ. එතකොට ආපහු පෙන්නන ආනන්ද මේ ශාස්ත්‍රීය මහානතේ මෙසේ පිළිපන්නේ වේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු මගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද හිතේ මේ උපේක්ෂාවට මම මගේ සතුට නොවේ. මම මගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි. ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මම මගේ නොකියන්නා ඔය බැසගෙන නොසිටිනා ඔහුගේ අසුර කරා වූ විඥානය නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නෝ ආනන්දය දැඩිව අල්ලා ගැනීම නැත්තාව පිරිවාම් පාන්නේයි කියලා වදාලා. එතකොට මෙතෙන්දි පෙන්නනවා මේ නාබිනන්දති නාවිවදති නජෝසාය තිටති කියලා. ස්වාමිනී ආශ්චර්ය ස්වාමිනී අද්භූතී ස්වාමිනී ඒ සමාපත්තිය ඇසුරුකට භාගතුන් වහන්සේ විසින් භෝගයන් ඉතර කිරීම වදාළනත් ස්වාමිනී ආර්ය වූ මොක්ෂය කවරේ ආනන්දේ මේ ශාසනයෙන් ආරශාගතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත්ද්ද පරලෝ යම් කාමයොත්ද්ද මෙලෝ යම් කාම සංඥාවොත්ද්ද පරලෝ යම් කාම සංඥාවොත්ද්ද මෙලෝ යම් රූපයොත්ද්ද පරලෝ යම් රූපයොත්ද්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද්ද පරලෝ යම් රූප සංඥාවොත්ද්ද යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත්ද්ද යම් ආකින් කියන්නාන සංඥාවොත්ද්ද යම් නිව සංඥා නා සංඥායතන සංඥාවොත්ද මේ සියල්ල සක්කායි. ඔක්කොම සකස් කළා මේ මගේ කියලා මං කත්තා වූ දෙයක් සක්කායි. ඕන් බොඩි කියලා කියනවා. ඒ සක්කාය කියන්නේ දැඩිව අල්ලා ගැනීමක් නැතුව චිත්තයගේ යම් විදීමක් ඒ දේ අමෘතේ වෙයි කියලා. එතකොට ඉතින් මෙතෙන්දී ඒ විදිහට නාබිනන්දති නාබිවදති නජෝසාය තිටති කියන එක අර නාම රූප වශයෙන් තනිකර කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් ඒක අපි පෙන්වන ওই අවසාන භාවනාවේදී මෙන්න මේ කැලල තිනවා කියන එක. අන්තිමට කරන භාවනාවේදී ආයතන භාවනාවේදී පෙන්වන නාබිනන්දති නාබිවදති නජෝසාය තිටති කියලා. ඒ කියන්නේ ඇහෙන් ස්පර්ශ වෙනා වූ රූප ශබ්ද ගන්ධ රස ඒව පැත්තෙන් ගත්තාම සම්පූර්ණයෙන් අභිනන්දන නොකරන්න ඕනේ. මේව නිසා යම්කිසි වේදනාවක් අතීතයේ ඇති වෙලා තියෙනවද ඒ වේදනාව අපි අභිනන්දන නොකරන්න ඕනේ. දැන් මේ මොහොතේදී මම ඒව අභිනන්දන කරන්න නැතුව ඉන්න ඕනේ. ඒතර අනාගතයේ ඒව ගැන කතාවක් කරන්න දෙයක් ඇත්තේ නැහැ. අතීතියක් නැහැ, දැනුත් නැහැ, අනාගතය තාම ඇවිල්ලා නැහැ කියන එක තියෙනවා. එතකොට ඊළඟට මනසෙන් කරින්නා වූ නාම කොටසෙන් කරින්නා වූ දේ තමන්ගේ අතහරින්න ඕනේ. ඒ විදිහට නාබිනන්ද සිනාබිවදති නජෝසායතිත් අල්ලගෙන ඉන්නේ නැත්තම් අන්න ඉතින් තමන්ට පුළුවන්කම තියෙන මේකෙන් සම්පූර්ණයෙන් මිදෙන්න. එතකොට ආනන්දේ මෙසේව නැහි මා විසින් කම්පා නොවන දේන සමාධියට හිතුව ප්‍රතිපදාව දේශනා කළා. ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනදී නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනදී ඒ ඒ සමාධි අසුරකට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරනදී ආර්ය විමුක්ෂය දේශනා කරනදී ආනන්ද ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පා ඇත්තා වූ ශාස්ත්‍රෝ විසින් අනුකම්පා බුදවා කටයුතු යමක් වේද ඒ මා විසින් උපට කරනදී ආනන්දේ මේ මුක්ෂ මූල වෙත ශුන්‍යාගාර වෙත ආනන්දේ ඒ සමාධිය උපදවව ප්‍රමාද නොවව පසු තැවිලි නොවව මේ තොකට අපගේ අනුශාසනාව වෙයි කියලා පදාල වාගතුන් වහන්සේගේ වචනේ ආනන්ද හාමුදුරුව සතුටු සිතින් පිළිගත්තා කියන්නේ තියෙනවා. එතකොට මේකේ භාවනාවට ඔයගලන්ට හැමෝටම අල්ල ගන්න ධර්මයක් තියෙනවා එක එක විදිහට එක එක ආකාරයට. ඒ කියන්නේ මේ කෙනෙක් තේරුම් ගත්තා නම් මේ පළවෙනි වාක්‍ය අනිච්චා භික්ඛවේ කාම තුච්ච මුසා මෝස ධම්ම මයා කතමෙතම් බාලලාභ ඔන්නෝක කල්පනා කළා නම් මේක කාමයේ කියන එක අනිත්‍ය වූ දෙයක්. අර ඩයග්‍රෑම් එකේ අපි දැක්කා මේක මේ දුවලා මේ විදිහට ජෙනරේට් කරලා තමයි අපි මේ කාමයේ කියන එක හදාගත්තේ. මේ පැත්තේ මං අල්ලලා රාග සල්ලෙන් අල්ල කරකවන්නේ නැත්තම් මෝහ සල්ලෙන් කරකවන්නේ නැත්තම් මගේ මේ නිත්‍යභාවයක් ඇත්තේ නෑ. කටුල තියෙනවා කියලා ස්පර්ශ කරන්නේ නැත්තම් මේ කතාව නැති කියන එක තමයි තේරෙන්නේ. කියන්නේ සකස් කරාය කියන එක තියෙනවා. මේක මේ බදාමියක් කොන්ක්‍රීට් එකක් දාලා තිනවා වගේ දෙයක් නෙමෙයි. සකස් කිරීම ඇති කර ගන්නා වූ දෙයක්, මම විසින් කරන්නා වූ දෙයක් කියන්නේ. අර ගැප් එක, වේදනාවේ ගැප් එක දැකලානේ අපි මේක කළේ. කාමයේ කියන එක ඉවර ෆික්ස් කරන්න ගිහිල්ලා ගත්ත දෙයක්. ඉතින් මේක මේ තුච්ච දෙයක්. ඒ කියන්නේ මොකද මුසාවක්. මේ මායාවකින් කරන ලද්දක් අර බාල ලාපන බාලයාගේ වචනකින් වෙච්ච දෙයක්. මේ කුකුල් කොටුයි මම නම් ඉන්නේ නැහැ. මේකෙන් මට අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන ඒවා තමයි ඇති වෙන්නේ. මම මේ කුකුල් කොටුවෙන් පැන ගන්නවා. මේ පල්ලෙහා තියෙන කුකුල් කොටුව මේ මුළු ඩයග්‍රෑම් එකම කුකුල් කොටුවනේ. මේකෙන් මං එළියට පැන ගන්නවා. මේකෙන් එළිය තමයි සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ. මං අරියට මගේ ඒ වගේ භාවිතා කළා. මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිටන් කර ගැනීමෙන්ම ආනින්ජ විහාරයට යන්න පුළුවන් කියන පළවෙනි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් මේකෙන් එළියට. ඕක අමාරු නෑ නේද? කෙනෙක් කල්පනා කරනවා නම් ඉතින් ඒ කල්පනා කරන්න මේක මොකක් හරි එකක් රසයි සුඛයි කියලා කල්පනා කරගෙන මම මේ මායාවගේ කෑම කකා ඉන්නවා කියලා හිතුවොත් නම් ඒක හරියන්නේ නෑ. මම දුකක් තමයි විඳින්නේ. මම මේකෙන් පැන ගන්නවා කියලා අදිටන් කරා නම් පැන ගන්න පුළුවන් කම තියෙනවා. ඉතින් අර දෙවෙනි කාරණේ එනකොට ඕගලන්ට පේනවා. එතෙන්දී මේ පෙන්වුවේ මෙන්න මේ ඩයග්‍රෑම් එකේ ඔය මුලින්ම අපි ගත්තා කාමයේ කාම සංඥාවයි කියන එක ගත්තා. ඊට පස්සේ මෙතන දිට්ටි අනුසයත් එක්ක මෙතෙන්දී සුඛයි කියන එක මෙතෙන්ට එකහු කළා. ඉතින් මේ කතාව එපා කියන එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් ඊට පස්සේ කියනවා මේකෙන් ඇති වෙන මේ දිට්ටි අනුසයත් එක්ක සුඛයි කියලා ගත්තා. ඒ වේදනාවත් අල්ලගෙන ඉන්නේ නැතුව තමයි අර රූප සංඥා කියලා ගිය තුන්වෙනි කාරණේට පෙන්වුවේ ආනන්ද මේ විහාරයේකින්. ඊට පස්සේ හතරවෙනි කතාවේදී එනකොට බුදුහාමුදුරුවෝ පෙන්වුවා මෙතන මේ සංඥාවක් තියෙනවාද? අර ධාතු වශයෙන් බැලුවා සංඥාවන්ට ආවා. ඊට පස්සේ කියනවා මේ ඔක්කෝ දැන් මට තියෙනවා මේ යමාකාර වූ සංඥාවක් තියෙනවාද? ඒක මේක කොලේ තියෙන 6 වෙනි කාරණේ හැටියට නම්බර් එක දාලා තියෙනවා. ඒක ඉතින් පෙන්වන්නේ කම්පාන වන ධාන සංඥාවක් තියෙනවා. මේ සියල්ල නිරුද්ධ වෙනවා නම් ආන්නේක සප ඒතං සන්තං ඒතං ප්‍රණීතං. මොකද වේදනාව කම්පිටිෂන් එක මට දිනන්න මගේ එක කායික වේදනාවන් දෙකක් මං ගලපනවා. බැලුවාම මට පේනවා අරකට වඩා මේක හොඳයි. ඊට පස්සේ කල්පනා කරනවා ඉතින් හොඳ වෙලා තියෙන හැබැයි පොඩි කාලයක. දැන් ඒක ගන්න බෑනේ කොහොමද නේද? ටේස් බඩ්ස් හොඳ කාලේ තමයි හොඳ වේදනාව තිබිලා තියෙන්නේ. එතකොට මේක කවදාවත් දිනන්න පුළුවන් කම්පිටිෂන් එකක් නෙමෙයි. මං ධානා වශයෙන් ගත්තත් බෑ. එහෙමනම් මං කැමති මේ වේදනාව මේ දිනන්න බැරි කම්පිටිෂන් එක එක් නිරෝධ වෙලා යනවා. ආන්න එතෙන්දී තමයි අපි මේ ඩයග්‍රෑම් එක ගැන දිගටම කල්පනා කරන්න ගත්තේ. මේ භවංච භෝගංච ඕකාරස්ස බදට්ටාණන් කියලා අර දැන් මේක ඇති වෙන විදිය ආහංකාරය නිසා. දැන් මුලින් බැලුවා අර උඩ ජෙනරේෂන් එක. ඒ කියන්නේ මමංකාරයේ වශයෙන් නැතන් සුභයි සුඛයි අත්ත කියලා අරගෙන මමංකාර කතාව ඇති වෙන එක. දැන් පෙන්වනවා මේක යටපැත්ත. ඩයග්‍රෑම් එක යටපැත්ත මම පුරුෂයා අර ඉඳන් සත්‍යයේ ඉඳන් පල්ලෙහාට යන්නා වූ කතාව පෙන්වනවා. වෙනවද මේකේ මුළු ධර්මයේම කවගල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී පෙන්නනවා මුලින් පෙන්වනවා මේ උඩින් කතාව. ඊට පස්සේ පෙන්වනවා මේ ඉදන් සත්‍යය තමයි ඕගලන්ගේ පූර්ව කර්මය. මම පුරුෂයා. ඕක වෙනස් කරන්න බෑ. මම පුරුෂයා කියාගෙන කාන්තාව දෙස බලනවා කියන කතාව මේ පල්ලෙහාන් ඉන්නව කතාව තමයි. ඒක තමයි මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ භවංච භෝගංච ඕකාරස්. මේක පදට්ටාන කියලා. දැන් එතකොට මේ පැත්තෙන් කතාව පෙන්වනවා මේ පැත්තෙන් කතාව පෙන්වනවා. දැන් පෙන්වනවා මේක ඩයග්‍රෑම් එක ඇකිලෙනවා කියලා. මේක මේ විදිහටයි ඇකිලෙන්නේ මේ විදිහටයි ඇකිලෙන්නේ. එතකොට අර ප්‍රසන්ට් මූමන්ට් එකේදී මෙන්න මේක තමයි භාවනාවට ගන්න පස්වෙනි ස්ලයිඩ් එක. මේක ඇකිලිම කියන එක හොඳට බලන්න. එතකොට ඒකට ඕගලන්ට භාවිතා කරන්න තියෙනවා විඥාන ආහාර පාරේ අර්ථය භාවිතා කරන්න. මේතන මේ පැත්තෙන් බලනවා මේ පානාතිපාත අදත්තා දාන මේ පැත්තෙන් වෙන දේ බලනවා. ඊළඟට මේක මේ පැත්තෙන් නූලක් දාලා ඇද්දනම් ඕන කෙනෙකුට පේනවනේ මේ ඉදන් සත්‍යයට මේක ඇදෙනවා කියලා නේද? අභිනිවේෂය කියන්නේ ඕනි කියලා. එතකොට ප්‍රසන්ට් මොමන්ට් එකේදී මේ විදිහට මේක වෙනවා කියන එක වෙනී කරනවා. ඒකේ අවබෝධය තමයි ඕන. එතකොට ඊළඟට අපි පෙන්නවා අපි මේ චුන්න බිදන් අත් තේනවා අත් නිනවා කියලා මතකදර අසූචි මගේ නෙමෙයි. ධාතු මනසිකාරයේදී එහෙම කරේ. එතකොට ඒක පටලිය. මේ අභ්‍යන්තරය අසූචි පටවියන්නේ එහෙම කියලා කල්පනා කරලා මගේ නෙවෙයි කියන අර්ථයට ආවේ. එතකොට එතන ශුන්‍ය මිදන් අත් වෙනවා අත් වෙනිනවා කියලා ආවා. අනිත් පැත්තෙන් සීල සූත්‍රය මතකද ඒකේ? අර ජාති ජරා ව්‍යාධි මරණී ඇතිලා මනෝ මේ කායික ඉන්න අවස්ථාව ඒ විලාදි කිව්වනේ අර අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න පටිනවද කියලා. ආන්නේ විදිහට ශුන්‍යතාවයට ඇතුල් වීම තමයි වෙන්නේ. ඊළඟට අපි ආපහු පෙන්නලා දුන්නා මේකේ අටවෙනියට තියෙන එකට අර මම කියලා කිසි දෙනක මමයි කියලා කෙනෙකුත් නැහැ කිසිවෙකුගේ මමයි කෙනෙකුත් නැහැ. අර සර්ෆ් බෝඩ් එකේ කතාව කියලා අනාශ්‍රෝ චිත්ත ඊය ගැන ඒ භාවනාව ගැන කිව්වා. අර ටී කප් එක හැදෙනවා කියලා පෙන්වුවේ නේද? මතකනේ මෙතන ටී කෝප්පයක් හැදිලා ඒකෙන් හෑන්ඩල් එකක් තියෙනවා. මේ කප් එක ඇතුලේ මොකක්වත් නැහැ. බොරුවක් තියෙන්නේ. තනීකර මම හදාගත්ත සංඥා බොරුවක් තමයි තියෙන්නේ. මුසාවෙන් හැදිච්ච එක. මේක ඇතුලේ මොකක්වත් නැහැ කියන එක තමන් කල්පනා කරනවා. එතකොට පේනවනේ මමයි කියලා කතාවකුත් නැහැ මගේයි කියලා කිසිවකුත් නැති කියලා. ඉතින් හරිනේ තනිකර මිරමුයි. මගේය ඒ වචනමයි පාවිච්චි කරලා තියෙන්නේ. උඹ යන කිසිවකුත් නැත්නම් උඹ යන කිසිවකුත් නැත. මේක බොරුවක් අල්ලා ගැනීමක් විතරයි මෙතන තියෙන්නේ කියන්නේ. ඉතින් එතනින් නව සංඥා නා සංඥා එතනේ ඊළඟ භාවනාව පෙන්වනවා. ඉතින් එතනින් ඒක අයින් කරනවා කියන එක ඒක ගැඹුරට යනවා. ඉතින් මේ අනාශ්‍රෝ චිත්ත භාවනාව ආවනම් ඉතින් බොහොම ලස්සනයි කියන්න පුළුවන්. ඒ අවස්ථාවේදී පුළුවන් පුළුවන් විදිහට තමයි හැමෝටම තියෙන ඕනම කෙනෙකුට අල්ල ගන්න පුළුවන් ධර්මයන් මේකේ තියෙනවා.